තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙතරොන් සම්මා හැම දිනාටම අපි අධිචිත්ත සික්ඛා දේශනා මාලාවෙහි තවත් එක් දේශනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ ගේවතාවේ සිද්ධ කරා අසඤ්ඤ සත්වයට යන චිත්ත විරාග භාවනාව කියන මාතෘකාව. ඒක බෞද්ධ භාවනාවක් ලෙස අපි සලකන්නේ නැහැ. ඒ වගේම මේ භාවනා ක්‍රමයෙන් අසඤ්ඤ සත්ව ඉපදීමත් ලොකුවට වර්ණනා කරන්නේ. නමුත් ඒක සෝයක් කියන එක කියන්නට ඕනේ. ඒක සසර වසන සත්වයාට තියෙන පිලිසරණක්, සුගතියක්, ස්වර්ගයක්. නමුත් ඒක විශේෂයෙන්ම පාරමී පූර්ණණයට බාධකයක් කියන්නේ කියන්නේ එකෙන් විශේෂයක් වෙන්නේ නැහැ. හැබැයි මහා ශ්‍රාවකෙක් ඉඳලා තියෙන අසඤ්ඤ සත්වෙන් චුත වේල ඇවිල්ලා මනුලෝ ඉපදිලා මහා ශ්‍රාවකත්වයට පත් වෙච්ච සෝභිත ස්වාමීන් වහන්සේ මට මතක ඇටියට සුභූති හරි සෝභිත හදෙනවා එක්කම. ඉතින් ඒ දෙනම එහෙම තත්ත්ව තියෙනවා. ඒ නිසා මේ නමුත් අපි ඒක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද අසඤ්ඤ සත්වෙට ගියොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සහ මහා කල්ප 500ක් ඇතුළත පහළ වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලා මගහැරි යන්නට පුළුවන් නිසා. ඉතින් ඊළඟට දැන් අපිට ප්‍රවේශ වෙන්නට තියෙන්නේ අපි කතා කරලා තියෙනවා ධ්‍යාන රූපාවචර ධ්‍යාන සියල්ල ඉපදවීමත් අරූපාවචර ධ්‍යාන සියල්ල ඉපදවීමත් ඒ ධ්‍යාන සියල්ල වශීභාවයට ප්‍රප්ත කිරීම. දැන් නේව සංඥා නා සංඥායතන ධ්‍යානේ වශීභාවය අපි කතා කරේ නැහැ. නමුත් ඒකත් මොනවාද ආකාසානං ඡායතනය සහ අනිකුත් අරූප ධ්‍යාන අනුසාරයෙන් කරගන්නට ඕනේ. දැන් නේව සංඥා නා සංඥායතන ලැබු කෙනා ඒක නැවත නැවත සමවැදී එක වශී කරන්නට ඕනේ. ඒතර අෂ්ට සමාපත්තියම වශී භාවයට පත් කරගන්නවා. ඊළඟට ඒ වගේම එකකින් විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත රෝදාත ආදී කසිනවලුනුත් මේ වශී භාවය මේ ධ්‍යාන ඇති කරගෙන වශී භාවය ඇති කරගන්නට ඕනේ. ඒතර සමස්තයක් ලෙස ගත්තම ධ්‍යාන 80ක් උපදවන්නට තියෙනවා. ධ්‍යාන 80ක්. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත කසින හතරත් නීල පීත ලෝහිත ඕදාත කියන වර්ණ කසින හතරත් ආලෝක කසිනියත් ආකාශ කසිනියත් කියන කසින 10ෙම ප්‍රථම ဒုတိය තෘතිය චතුර්ථ කියන රූපාවචර ධාන හතරත් ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන හතරත් කියන අටත් ගත්තම 10වරක් අට 80යි. මේ 80 උපදවන්නට ඕනේ. ඒකෙන් අභිඥා ඉපදවීම සඳහා තියෙනවා තව වශීක්‍රීමක් කියලා එකක්. ඒකට කියනවා චුද්දසාකාර වශී කියලා. එකෙන් 14 ආකාරයෙන් සිත වශී කිරීම. ඒ 14 ආකාරයෙන් සිත වශී කිරීමට 80ම අවශ්‍ය නැහැ. 64ක් තිබ්බම ප්‍රමාණවත්. මොනවද 64? භූත කසින හතරයි, පටවියාපෝ තේජෝ වායෝ, නීල පීත ලෝහිත ඕදාත. මේ 8ෙන් කසින 8 බැගින්. ඒ කියන්නේ ධාන 8 බැගින්. ඒතර 8වරක් අට 64යි. මේ 64 වශී භාවයට පත් කර ගැනීම තමයි සිද්ධ කරන්නට තියෙන. ඒක තමයි ඊළඟට ස්ටෙප් එක තියෙන්නේ. ඒක කරන්නේ කවරක් සඳහාද? ඒක කරන්නේ අභිඥා උපදවා ගැනීම සඳහා. අභිඥා උපදවා ගන්නවා කියලා කියන්නේ විශිෂ්ට ඥානයක් උපදවා ගැනීම. මේ විශිෂ්ට ඥානය උපදවා ගත්තම අර්ථ කිහිපයක්ම සිද්ධ වෙනවා. එකක් තමයි සමාධිය තවත් ස්ථාවර වෙනවා. සම්මා දිට්ඨිය පිරිසුදු කරගන්න පුළුවන් වෙනවා. දිබ්බ චක්කුවෙන් ලෝකෙ හැම බල්ලා පූර්වේ නිවාසානුස්සතියෙන් කලින් ආත්මාදී බලලා ඒකම් පදනම කරගන්නට පුළුවන් විපස්සනා භාවනාව සඳහා. ඉතින් ඒ නිසා තවත් ඒ චුද්දසාකාර වශී කරනකොට අභිඥා උපදවා ගන්න කරන මේ ප්‍රැක්ටිස් එක කරනකොට ලොක් ගොඩාක් හිත සමාධිමත් කරන්නට වෙනවා. සමාධියෙන් ඒ කියන්නේ ධාන වලට පැනපැන ගිහිලා ගොඩාක් එක කරන්නට. සමහර අය මේක සමර්ථ වෙන්නේ නැහැ කරන්න. සමහරු සමර්ථ වෙනවා. ඒක ලේසි නෑ චුද්දසාකාර චිත්ත පරිදමනය කරනවා කියන එක. නමුත් කොහොම හරි මහන්සි වෙලා හරි මේක කරගත්තොත් අභිඥා සමහර අභිඥා සිද්ධ වෙන්නට පුළුවන්. සමහර අභිඥා සිද්ධ නොවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඒ depends on the person. ඒ පුද්ගලයා අනුව තීරණය වෙන දෙයක්. ඉතින් මේක තමයි දැන් එළමිලා තියෙන්නේ. අපිට දැන් මේක යන්නේ නැතුව ඕනනම් අවශ්‍ය නම් තිබුණා මොනවාද අරු අසුබ භාවනා ටික කතා කරන්න. සාමාන්‍යයෙන් කසින භාවනා වලට පස්සේ විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන දස අසුබ. ඒ කියන්නේ මృత ශරීර සම්බන්ධයෙන් භාවනාව. අරූප භාවනා තියෙන ගොඩක් පස්සේ. නමුත් අර කසින වලින්ම තමයි අරූප වලට යන්න තියෙන්නේ. අරූපයි කසිනයි දෙකම එකතු කරලා තමයි අභිඥා වලට යන්නට තියෙන්නේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් මේ ක්‍රමයට තමයි උගන්වන්න කැමති. එතකොට ඒක එකක් ඉවරයි එතකොට. ඒතර කසින ටික වැඩුවා, අරූප වලටත් ගියා, එතනින් අභිඥාත් ඉපදෙව්වා. කතාව එතනින්. ඒක එක්තරා කෝස් එකක්, ඒකයි වැඩසටහන. ඊට පස්සේ තේනවා තවත් සමත භාවනා, ඒවල දස අසුබය කියලා එකක් තියෙනවා, දස අනුස්සතිය කියලා එකක් තියෙනවා. ඊළඟට අපිට එනවා තවත් භාවනා ක්‍රම ගත්තා, සතර ආරූප සතර බ්‍රහ්ම විහරණ කියලා එකක් එනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියලා. ඊළඟට ධාතු මනසිකාරය, ආහාරේ පටික්කුල සංඥා. ඒකේ අන්තිමට ගන්නෙ ධාතු මනසිකාරය, මොකද ඒක තමයි ගේට්වේ එක වෙන්නේ විදර්ශනා භාවනාවට. ගොඩක් වෙලාවට ඒක අනිවාර්ය නැහැ, ඒක කරගන්නට පුළුවන් ගේට්වේ, කියන්නේ ඒක දොර කරගන්නට පුළුවන්. ඉතින් ওই විදිහට මේ සමත භාවනා ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඉතින් වැදගත් මාතෘකාවක් තමයි ආරම්භ කරන්නේ. අපි බලමු මේ වාරයේ සමාසිකයේ සඳහා මම හිතන්නේ පුළුවන් වෙයි කියලා අපිට මේ අභිඤ්ඤා සම්බන්ධයෙන් දේවල් කතා කරන්න. සමහර වෙලාවට ප්‍රායෝගික නොවෙන්නට පුළුවන්. මේක ධානලාභී කෙනාට තමයි ප්‍රායෝගික වෙන්නේ, සහත් ඒකෙත් ගොඩාක් ඉදිරියට ගියපු කෙනාට. නමුත් මේක ඉගෙන ගැනීම තුළ ගොඩාක් ෆන්ඩමෙන්ටල්ස් නැත්නම් මූලික සිද්ධාන්ත කීපයක් ඉගෙන ගන්නට පුළුවන්. අරතරම් අර අරූප ධ්‍යාන ඉගෙන ගන්නකොට තියෙන තරම් ගැඹුරු සිද්ධාන්ත අපිට හම්බ වෙන්නේ නැහැ. ගොඩක් තොරතුරු අපිට හම්බ වෙනවා. ඊට අමතරව ඒ තොරතුරු හම්බ වෙනවා. ඊළඟට ඉතින් සම්මා දිට්ඨිය තවත් ශ්‍රද්ධාව දිනු කරගන්නට උපකාර ලැබෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ ටික පාඩම් ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට අපිට ඉරිදිවිද අවිඤ්ඤාව දක්වා කරගන්න පුළුවන් වෙයි. ඊළඟට තවත් සෝත ධාතු විසුද්ධි ඥානය, ඊට පස්සේ පරචිත්ත විජානන ඥානය, ඒ ආදී අභිඥා ටිකත් කතා කරාම එතනින් අපි එක වැඩසටහනක් නැත්තම් එක කර්මස්ථාන ශීර්ෂයක් අවසන් කරනවා. ඊට පස්සේ අපිට අසුභ කර්මස්ථාන කියන මාතෘකාවට යන්නට පුළුවන්. ඒකත් ටිකක් ප්‍රායෝගික නොවෙන්න පුළුවන් ගොඩක් අයට, මොකද මෘත ශරීර අධකාර නැති නිසා. අනුස්සති කර්මස්ථාන වලට ආවම ඒ ගොඩාක් ප්‍රායෝගික වෙයි, මොකද ඒක දිනපතා අපිට වඩන්නට පුළුවන් නිසා. එහෙනම් අපි අද පාඩම ලෙස අභිඤ්ඤා ඉපදවීම කියන මාතෘකාවට යනවා. මේකෙදී අපි ගන්නට ඕනේ දැන් ඔන්න අපි රූපාවචර කසින වලින් කසින භාවනාවෙන් රූපාවචර ධ්‍යාන උපදවනවා. ඊළඟට කසින පදණං කරගෙන අපි අරූපාවචර ධ්‍යාන උපදවනවා. අරූපාවචර ධ්‍යාන උපදවනවා. මේ රූපාවචර ධ්‍යාන වලට අරූපාවචර ධ්‍යාන හරි ගැඹුරුයි, හරි ශාන්තයි. ඒවා ශාන්ත සමාපatti ලෙස හඳුන්වලා තියෙනවා. අතිශය ශාන්තයි. මොකද ආරම්මණය ශාන්තයි, අංග ශාන්තයි, මේ හැම පැත්තෙම එක ශාන්ත බවට පත් වෙනවා. ඒ නිසා අරූපාවචර ධ්‍යාන මේවා කරාම මේ හැම රූපාවචර ධ්‍යානයක්ම පංචවිධ වශීතාවයකුත් තියෙනවා. පොඩ්ඩක් අපි හරියට මේවා කරගත්තොත් මේ රූපාවචර ධ්‍යාන උපදවලා එවල පංචවිධ වශීතාවය ඇති කරගන්නට ඕනේ. පංචවිධ වශී භාවේ. ඊළඟට අපි ඒක හැම ධ්‍යානයකට වෙනවා. මේ පහම එකතු කළා, රූපාවචර ධ්‍යාන එකතු කරලා ගන්න එක නෙවෙයි, එක එක ධ්‍යානයට වෙන වෙනම ගන්නට ඕනේ. ඒත් අරූපාවචර ධ්‍යාන මේකෙත් පංචවිධ වශීතාවේ එන්නට ඕනේ හැම ධානයකටම. පංචවිධ වශීතා කියලා කියන්නේ වශී භාවයේ කියන එක. ඊළඟට මොකද වෙන්නේ, මේ සියලුම ධාන ටික එකතු කරලා මේ ධාන 64ක් වෙනවා. එතකොට මේ ධාන 64 චුද්දසාකාර වශීතාවයට ගන්නට ඕන. ඒ තව එකක්. චුද්දසාකාර වශීතාවේ. මේ ධාන 64 මොකක්ද? අපි ඒක විස්තර කරගත්තොත් මේ ධාන 64 තමයි භූත කසින කියලා කියන්නේ මහා භූත වලින් කරන එකනේ. එතකොට ඊට පස්සේ වර්ණ කසින හතරයි. මේ හතර මේ අට අනේ වැඩි කරන්නට ඕනේ. ධ්‍යාන අටෙන්. මොනවද ධ්‍යාන අට? රූපාවචර ධ්‍යාන හතරයි, අරූපාවචර ධ්‍යාන හතරයි කියන ධ්‍යාන අටෙන්. එතකොට අපිට එනවා 64. මේ තමයි 64 හැදෙන්නේ. මේ 64 හැදෙන්නේ මේ විදිහට. ඊළඟට මේක හකරාට පස්සේ තමයි අපිට එන්නේ අභිඤ්ඤා ඉපදවීම කියන එක. අභිඤ්ඤා. දැන් මෙතනට යන්න දැන් අපි මේක තමයි අපේ ඉලක්කය. මේ අභිඤ්ඤා ඉපදවීම. මේ අභිඤ්ඤාවල අභිඤ්ඤා වර්ග පහක් තියෙනවා. ඒ පහට වෙන වෙනම පරිකර්ම තියෙනවා. දැන් පරිකර්මයක් විශේෂ පරිකර්මයක් සාමාන්‍යයෙන් නැත්තේ මොනවාද පූර්වේ ඉද්දිවිද අභිඤ්ඤාවට විතරයි. නමුත් ඒකට අමාරු සාමාන්‍යයෙන්. අනිත් හතරට විශේෂ පරිකර්ම හතරක් තියෙනවා. සෝත ධාතු එකේ ක්‍රමානුකූලව මෙහෙම අහගෙන යන්නට ඕනේ. දිබ්බ සෝතේකේ මේක පතරවලා ඒකේ ආලෝකයේ පතරවලා බලන්නට ඕනේ. ඊට පස්සේ පරචිත්ත විඥානන එකේ ආලෝකයේ පතරවලා වෙන කෙනෙක්ගේ හෘදේ වස්තුව බලලා ඒකේ ලේ ධාතුව බලන්නට ඕනේ. පුබ්බේ නිවාසයේ පිළිවෙලින් පස්සට බලාගෙන යන්නට ඕනේ මෞකුස දක්වා. මේවාගේ පරිකර්ම ටිකක් තියෙනවා. දැන් ඉදිවිදේ තියෙන්නේ අදාළක හිතලා අදිෂ්ඨාන කිරීම කියන පරිකර්මයේ. එතකොට මේ අභිඤ්ඤා එක අපි දැන් ඉදිරියට කතා කරන එක එකට අවශ්‍ය පරිකර්මයේ මේ අභිඤ්ඤා ඉපදවා ගැනීම තමයි අපි ඉලක්කය. දැන් අපි බලන්න අපි මුලින් ඉඳලම ආරම්භ කරොත් මේ රූපාවචර ධාන උපදවන එකේ පරිකර්මයේ සකසින මණ්ඩලයේ සකස් කරගන්න හැටි, ඉඳ ගන්න හැටි, මේ ඔක්කොම කතා කරලා මේ ධාන උපදව ගන්න හැටි, ඊට පස්සේ මොනවද දසවිධ අර්පණා කෞශල්‍ය, ප්‍රථම ධානයේ, ද්විතීයික ධානය, මේවා පිළිවෙලින් අපි සියල්ල කතා කරා, වශී කරගන්න හැටි කතා කරා. සමහර අය සාර්ථකත්වයකටත් පත් වුණා. ඊට පස්සේ අරූප ධාන වලට අපි ගියා. අරූප ධාන වල ඒකත් කොහොමද කරන්නේ? ඒ ධානයේ සම්බන්ධයෙන් සවිස්තර විස්තර අපි කතා කරා. පද විවරණ කතා කරා එක එක ධානයක් සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒකත් වශී කරගන්න හැටි මේ විදිහටම සාකච්ඡා කරා. මොකද වශීකරණ එකේ අමුත්තක් නැහැ. ප්‍රථම ධානයේ වශීකරණ ක්‍රමයට තමයි වශීකරණ තියෙන්නේ. ඊට පස්සේ මේ ධාන ටික දැන් ඊළඟට අපි දැන් එක කසිනයකින් කෙනෙක් මේ ඔක්කොම උපදවන් එනවා. ඊට පස්සේ කසින හැම එකෙම මේක කරන්නට ඕනේ. ඒතර මේකට කොළොක් කාලයක් ගත වෙනවා. එක කසිනයකින් ධාන ටික උපදවලා ඒක අරූප ධාන දක්වා ගේනවා. ආපෝ කසිනෙන් පටවියෙන් පස්සේ ආපෝ වලින් ගේන්න ඕනේ, තේජෝ වලින්. පිළිවෙලක් නැහැ. කොහොම හරි කසින 8කින් මේක කරන්නට ඕනේ. හරිනම් ඒ කියන්නේ පුළුවන් අපිට කරන්න ධාන 80ක් කරන්න. ඒකමයි කසින 10ෙන්ම ධාන 8 උපද. ඇත්තටම ධාන මට වැරදුනා එක. කසින 10ෙන්ම ධාන මොනවාද එන්නේ 76ක් උපදවන්නට පුළුවන්. 76ක්. මොකද ඒක හේතුව ආකාශ කසිනෙන් අරූප ධාන උපදවන්නේ නැති නිසා. ඒතර ඇත්තටම වැරදුනා. ධාන 80ක් නෙමෙයි ධාන 76ක් තමයි එන්නේ. ඒ කියන්නේ කසින 9කින් එනවා මොනවාද ධාන 8 බැගින් 72ක්. ඊට පස්සේ ආකාශ කසිනෙන් ධාන 4යි. එතකොට 72 ධන 4 76යි. ওই 76 80ක් නෙවෙයි. වැරදුමු. 76ක් වෙනවා. එතකොට මේ 76ම පුදවා ගන්නට පුළුවන්. ඒකෙන් අපිට අවශ්‍ය වෙන්නේ මොනවාද අවශ්‍ය වෙන්නේ ධාන මේ චුද්ධ සාකාර වශීභාවයට 64යි. 64යි. ඉතින් ඔය කියන විදිහට මේ 64 උපදවාගෙන ඊළඟට දැන් චුද්ධ සාකාර වශී කරගෙන අන්න වශී භාවය කියලා කියන්නේ තමන්ගේ වසඟයට අරගෙන ධ්‍යාන ටික ඊළඟට අභිඤ්ඤාවට යන්නට පුළුවන්. මේ අභිඤ්ඤාවල සාමාන්‍යයෙන් උපදවා ගන්නට පහසුම අභිඤ්ඤා තමයි දිබ්බ චක්කෝ සහ පුබ්බේ නිවාසානුස්මතිය. ඊළඟට දිබ්බ සෝත පරචිත්ත විඥානන කියනවා ඊට වඩා අමාරුයි. ඊළඟට අපහසුම එක තමයි ඉද්දිවිද අභිඤ්ඤාව. ඉර්ධිවිදේත් අපහසුම එක තමයි විකූර්වන ඉර්ධි. ඒ නිසා විකූර්වන ඉර්ධියෙන් තමයි සාමාන්‍යයෙන් අභිඤ්ඤාලාභියෙක්ගේ తත්වය තීරණය වන්නේ. විකූර්වන කියන්නේ තමන්ගේ රූපය වෙනස් කරගන්නවා වෙන රූපයකට. ඒ විදිහට මේ කතාවේ අපි දැන් මෙතන තමයි අපිට කතා කරගන්නට තියෙන්නේ. දැන් මේ මාතෘකාවට තමයි පියෙන්නේ. ඒකට මේ සෙමෙස්ටර් එකේදී මේ මාතෘකා දෙකම අපි කතා කරනවා. මේ අභිඤ්ඤා කතාවට එනකොට මේකේ පහක් තියෙනවා අභිඤ්ඤා වර්ග. ඉද්දිවිද ඊට පස්සේ අපිට එනවා සෝත ධාතු විසුද්ධි කියලා එකක්. සෝත ධාතුව ඊළඟට පරචිත්ත විජානන අනුන්ගේ හිත් බලන එක. ඊළඟට එනවා పూర్වේ නිවාසානුස්මති, පුබ්බේ పూర్වේ නිවාස කියන එක. ඊළඟට දිබ්බ චක්කු කියන අභිඤ්ඤාව. මේ තමයි අභිඤ්ඤා වර්ග පහ. එතකොට අපි අනිවාර්යෙන් මේක අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් වෙයි. බලමු මේ ටිකත් ඊළඟ සෙමස්ටර් එකේ මේ සෙමස්ටර් එක අපිට කතා කරන්න පුළුවන් වෙයි. මේ තමයි අපි ඉන්න පාඩම් වල. දැන් අපි මෙතන තමයි කතා කරන්න යන්නේ. 43 වෙනි පාඩම අභිඤ්ඤා. සමාධි භාවනාවේ ආනිශංශ අතර අභිඤ්ඤා ඉපදීමේ වැදගත් ආනිශංශයකි. සමාධි භාවනා වැඩිීමේ බෞද්ධයෙකුගේ ඉලක්කය තමයි විදර්ශනා වඩලා නිවන් දැකීම. නිවනට පත්වීම. නමුත් අභිඤ්ඤායිපදයෙන් විශේෂ ආනිශංශය. පඨවි කසිනාදීෙහි චතුර්ථ අධ්‍යාන උපදවා සිටින යෝගියා විසින් අභිඤ්ඤා ඉපදවීම සඳහා උත්සාහ කළ යුතුය. හරිනේ. අභිඤ්ඤා උපදවා ගැනීමෙන් සමාධි භාවනාව අධිගමණය කරන ද ආනිසංස ඇත්තක් වේ. දැන් මේ කියලා තියෙන චතුර්ථ අධ්‍යාන උපදවා ගැනීමෙන් කියලා කියන්නේ ඇත්තටම සමහර අයට පුළුවන් අරූප අධ්‍යාන උපදවා ගන්න නැතුව රූපාවචර චතුර්ථ අධ්‍යානෙම මේ වැඩේ කරගන්න. නමුත් ඒක සසර භාවිත ළඟ ආත්ම භාවවල අභිඥා උපදෝපු ධ්‍යාන වශී කරපුයන් ප්‍රතිඵල ගත්ත අයට විතරයි ඒක පුළ උපනිශ්‍රේ සම්පත්තිය තියෙන අයට. ඒ දේ එහෙම අයට ඒ කරන්නට නැත්නම් අභිනීහාර සම්පන්න විශේෂ කෙනෙක් වෙන්නට ඕනේ. කියන්නේ ප්‍රාර්ථනා තියාගෙන සසර පරිම්පරම් පුරාගෙන ආපු කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් එහෙම නැති අය විසින් අෂ්ඨ සමාපත්තිය උපදවන්නට ඕනේ. ඒකයි වැදගත්. අෂ්ඨ සමාපත්තිය උපදවන. හැබැයි අභිඥාව සඳහා භාවිතා කරන්නේ චතුර්ථ ධ්‍යානෙ. ඒක තමයි පාදක ධ්‍යානෙ බවට පත් වෙන්නේ. ඒ රූපාවචර පාදක ධ්‍යානෙන් තමයි මේ කටයුතු ටික සිද්ධ කරන්නේ. අරූප ධ්‍යානෙ යොදාගන්නේ නැහැ පාදක ධ්‍යානෙ ලෙස. ඉතින් ඒ අදාළ කසිනේ භාවිතා වෙන්නට වෙන්නේ. කසිනෙන් තමයි වැඩේ කෙරෙන්නේ ඇත්තටම. අරූප ධ්‍යානයේ තියෙන අනන්ත ආකාශය වනේ ඒවනේ භාවිතා කසින භාවිතා වෙන්නට ඕනේ. ඒ වැඩේ කරන්නේ උදාහරණයකට පොලොවක් නිර්මාණය කරලා අහසේ ඇවිදින්නට ඕන පටවි කසිනේට සමවදින්නට ඕනේ. පටවි කසිනෙන් තමයි පොලොව නිර්මාණය වෙන්නේ. ඒක ආපෝ කසින සමදිලා කරන්නට බෑ. ඉතින් ඒ විදිහට ඒ අභිඥාවට සරිලන පරිද්දෙන් ඒ අදාළ කසින වලට එන්නට ඕනේ. ඒවල කසින තියෙන්නේ රූපාවචර ධ්‍යාන වල. ඒකෙත් කෙලවර තමයි චතුර්ථ ධ්‍යානය. චතුර්ථ ධ්‍යානින්ද තමයි මේ අභිඥා කතාව අපිට හමුවන්නේ. එතකොට චතුර්ථ ධ්‍යාන උපදවාගෙන සිටින යෝගියාය නම් චතුර්ථ ධ්‍යාන උපදවාගත් ප්‍රමාණය මදි. අරූප ධ්‍යාන උපදවගෙන තමයි මේ ශක්තිමත් භාවය ඇති කරගන්නට ඕනේ. හැබැයි චතුර්ථ ධ්‍යානෙන් තමයි වැඩේ සිද්ධවන්නේ. අභිඥා උපදවා ගැනීමෙන් සමාධි භාවනාව අධිගමණය කරලද ආනිසංස ඇත්තක් වෙයි. ඒ කියන්නේ ආනිසංස ලැබූ දෙයක් බවට පත් වෙනවා. මේ චතුර අභිඥා උපදවා ගත්තා. අභිඥා ලැබීම සඳහා චුද්ධ සාකාරය, ඒ කියන්නේ 14 ආකාරය. ඒකෙන් චිත්ත පරිදමණය කරන ලද බැවින් ලබා ඇති සමාධිය ස්ථිර වේ. ඒක තේරෙනවා මේ වගේ චිත්ත පරිදමණයක් කරොත් ලබා තින සමාධිය ගොඩාක් ස්ථිර වෙනවා, ස්ථාවර වෙනවා. පරිදමණය කියන්නේ සිත දමණය කරගන්නවා, හාත්පසින් දමණය කරගන්නවා. දමණය කරගන්නවා කියන්නේ තමන්ගේ වසඟයට ගන්නවා. හිත කර්මන්නේ කරගන්නවා, මෘදු කරගන්නවා, ඕන දෙයකට යෝග්‍ය කරගන්නවා. වේගෙන් දේවල් වලට යොදවන්න පුළුවන් බවට පත් කරගන්නවා. මේ විදිහට මට්ටමට ගෙන ඒවට කියලා චිත්ත පරිදමණය කියලා. ඒතර මේ සමාධියෙන් තමයි මේ 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 සමාධියත් එක්ක තමයි කියන්නේ නැතනික ඔහෙ හිත හෙට මෙට යන කන්නේ මේ සමාධිමත් ධානය වලින් තමයි මේ සෙල්ලම කරන්නේ. මේ කෘත්‍ය සිද්ධ කරන්නේ. එතකොට ඒ නිසා ලැබුවා වූ සමාධිය තවත් ස්ථිර වෙනවා මේ චුද්දසාකාර චිත්ත පරිදමණය කරොත්. ඒකෙන් තමයි අභිඥා අභිඥා ලබන්න තියෙන ප්‍රීරෙක්විසිට් මේ අභිඥාව ලබන්නට කලින් කරන්නට ඕනේ දෙය. එතකොට ඒකෙන් සමාධිය තවත් ප්‍රබල වෙනවා, ශක්තිමත් වෙනවා. සමාධියද ස්ථිර වෙයි. අධිගමණය කරන ලද ආනිසංස ඇති ස්ථිර වූ සමාධි භාවනාවෙන් සමන්නාගත යෝගියා ප්‍රඥා භාවනාව සුවසේ සම්පාදනය කරන්නේ. ඒ නිසා විදර්ශනා භාවනාවට පහසුවෙන් සිද්ධ කරගෙන යෑමට මේ අභිඥා ලබා තිබීම ගොඩාක් උපකාරකයි කියලා මතක තියාගන්න. තවද අභිඥාවේ වශී භාවය සමාධියේම වශී භාවය කියලා. අභිඥාවේ වශී භාවය සමාධියේම වශී භාවයක්. ඒ කියන්නේ අභිඥාව කියන්නේ සමාධියේ නිස්සන්ද ඵලයක්, සමාධියේ ප්‍රතිඵලයක්. ඒ නිසා අභිඥාවේ වශී භාවය සමාධිය වශී, අභිඥා වශී කරොත් එහෙම වේගෙන් රූප බලන්නට පුළුවන්, දිබ්බ චක්කයෙන් බලන්න පුළුවන්, යදල් කරොත් එම සමාධිය ගොඩක් වශී කියලා කියන්නට වෙනවා. එසේම තථාගතයන් වහන්සේ විසින් සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති කියාද දේශනා කර ඇත. ඒ අනුව වශී වූ සමාධියක් ඇති අභිඥාලාභී භික්ෂුව විසින් සුවසේ විදර්ශනා භාවනාව සිදු කර හැකිවන්නේ. පහසුවෙන් විදර්ශනාව කරන්නට පුළුවන් වෙනවා. ඒ නිසා සමාධියේ අභිඥායේ වශී භාවයේ සමාධියේ වශී භාවයක් සමාහිත වූ කෙනාට යථාභූතයේ සත්‍ය අවබෝධ කරන්නට පහසුයි. ඒ නිසා පහසුවෙන් විදර්ශනා වඩන්නට පුළුවන්. සමාධිය ස්ථිර වෙනවා අභිඥා ලැබනකොට. අධිගත ආනිසංස ඇතිය ආනිසංස ලැබුවා කියලා කියන්නේ සමාධිය ගොඩක් ස්ථිර වෙනවා, සාර්ථක වෙනවා. ඇත්තට මේ සමාධිය අපි එකෙන් සතුටු වෙනවා. ඒතර ඒ නිසා අධිගත ආනිසංස ඇත්තක් වෙනවා. ඒ වගේම ඒ අභිඥා වලින් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. තමන්ගේ නුවණට ඥානය තවත් අවදි වෙනවා, අවබෝධය වැඩි වෙනවා. ඒ වගේම සමාධිය ස්ථිර වෙනවා. ස්ථිර සමාධියක් ඇති. ඒ වගේම සමාධිය වශී කරපු කෙනාට පහසුවෙන් විදර්ශනාව සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි මේ සමාධි භාවනාව වඩලා විදර්ශනා වැඩීම කියන එක ඉතාම ඉහලින් අගය කරන්න. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒක කරන්න උත්සාහවත් වීම යම් ප්‍රමාණයකට ගොඩාක් වැදගත් වෙනවා. මොකද සමාධියේ ශක්තිමත් නම් හොඳට විදර්ශනා වඩන්න පුළුවන් නිසා. චතුර්ථ ධ්‍යානෙ අධිගමණය කරන ලද කුල පුත්‍රයන්ට සමාධි භාවනාවේ ආනිසංස දැක්වීම සඳහාද
ඉහළ ඉහළ ඇති ප්‍රනීත ධර්මයන් දේශනා කිරීම සඳහාද තථාගතයන් වහන්සේ ඒ නයින් ඉද්දිවිද දිබ්බ සෝතාදී අභිඥාවන් දේශනා කළා. ඒ කියන්නේ චතුර්ථ ධානයේ අධිගමනය කරපු අයට ඒ සමාධිය ආනිසස මොකද්ද මේකෙන් ලබන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්නයි. ඊට පස්සේ ඒ ඉහළ ඉහළ ප්‍රනීත ධර්මයන්, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සමාධිය ධානය කියන්නේ ඉහළ ධර්මයක්. ඒක කාමයට නතු වෙච්ච සත්වයාට ධානයක් ලැබෙනවා කියන්නේ ඉතා විශේෂ ප්‍රනීත අවස්ථාවක්, ඉතා ඉහළ ධර්මයක්. ඒතකොට ඊටත් ඉහළින් තියෙන විශිෂ්ට ඥානයන් පිළිබඳව තමයි මේ අභිඥා මේ විස්තර කරන්නේ අභිඥා කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් කාම ලෝකේ ඉන්න කාමයට නතු වෙලා ඉන්න පිරිසට අත්දකින්න බැරි දෙයක් තමයි ධාන සැපේ කියලා කියන්නේ. ඒ ධාන සැපේ ලබලා ඒනොත් ඉහළට ගියපු එකක් තමයි අභිඥාව කියලා කියන්නේ. ඒක ඉහළ ප්‍රනීත ධර්මයක්. ඒක ඥානයේ වැඩ කරන්නේ ගොඩක් වැඩ. අවබෝධය, දැන ගැනීම. ඒ කියන්නේ හොඳට සාමාන්‍ය නුවණට ගෝචර නොවන දේවල් තමයි මේකෙන් අවබෝධ කරගෙන තියෙන්නේ, තේරුම් අරගෙන. ඒ නිසා ඥානයේ ක්‍රියාවක් ලෙස, ඥාය කියන්නේ සමාධියම නිස්සන්ද ඵලයක් ලෙස ඉන්නේ. ඒතර ඒක විශේෂ ඉහළ ධර්මයක් ලෙස දක්වලා තියෙනවා. එසේ දේශනා කරන ලෞකික අභිඥා පසකි. මොනවද? ඉද්දි විද ඥානය, දිබ්බ සෝත ධාතු ඥානය, නැත්නම් සෝත ධාතු විසුද්ධි ඥානය, චේතෝපරිය ඥානය, තව ක්‍රමයක පරචිත්ත විඥානන ඥානය, උබේ නිවාසානුස්මති ඥානය, දිබ්බ චක්කු ඥානය, මේ ඇතම් තැනක සත්තානං චුතූපපාත ඥානං කියලා දක්වා ඇත. එතකොට මේ ඥාන පහ තමයි අභිඥා ලෙස හඳුන්වන්නේ. මේ ඥාන පහ කෙටියෙන් නමුත් විස්තර කරගත්තොත් හරි. එතකොට ඥාන පහ තමයි ඉද්දිවිද. ඉද්දිවිද ඒ කියන්නේ ඉද්දි කොට්ටාස නැත්තම් ඉර්දි එක එක විදිහේ නානා විදිහේ විශේෂ දේවල් දැක්වීමේ හැකියාව. ඒ කියන්නේ විශේෂ මිරකල්ස් කරන්න පුළුවන් හැකියාව. විවිධාකාර දේවල් දක්වන්න පුළුවන්. විවිධ දේවල්. ඒ ඉද්දිවිද. ඊට පස්සේ ඉද්දි සෝත ධාතු විසුද්ධි. සෝත ධාතු විසුද්ධි ඥානෙ. විසුද්ධි කියන්නේ කෙලෙස් වලින් පිරිසුදු වෙච්ච, ඒ වගේම අතික්කන්ත මානුෂිකාය මනුස්ස සෝතී ඉක්මවා ගියපු හඬවල් අහන්නට පුළුවන් විශේෂ නුවණක්. සෝත ධාතු විසුද්ධි ඥානෙ. ඊළඟට එනවා චේතෝපරිය ඥානය. චේතෝපරිය ඥානය. චේතෝපරිය ඥානය කියන්නේ ඉද්දිවිද ඥානය. චේතෝපරිය ඥානය කියන්නේ අනිත් අයගේ සිත් බලන්න පුළුවන් ඥානය. අනිත් අයගේ සිත් බැලීමේ හැකියාව. චේතෝපරිය. ඊළඟට පුබ්බේ නිවාසානුස්සති. පුබ්බේ ගෙන పూర్වේ නිවාසානුස නිවාස කියන්නේ වාසය කරපු තැන් කියන එකනේ. ඒ කියන්නේ ස්කන්ධ කියන එක. పూర్වේ ස්කන්ධ. పూర్ව භවයේ ඉඳ තිබිච්ච ස්කන්ධ. නිවාසානුස් නිවාසානුස් නිවා සා නුස්සති සිහි කිරීම ඥානය. තමන්ගේ මේ ප්‍රතිසන්දියට කලින් තිබිච්ච ඒවා සිහි කිරීමේ නුවණ. ඊළඟට දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු ඥානය. මේක තව දැන් සෝත ධාතු කියන එකට තව එකක් තමයි දිබ්බ සෝත ඥානය. දිබ්බ සෝත ඥානය දෙවියන්ගේ කනබඳු ඥානය. දිබ්බ චක්කු කියන්නේ දෙවියන්ගේ ඇසබඳු එක එක දේවල් දැකීමේ හැකියාව. මේ තමයි මේ අභිඥාවේ සමාධියේ තියෙන ප්‍රතිඵල. මේක ඉහළ ප්‍රනීත ධර්මය සාමාන්‍ය කට්ටියට විශ්වාස කරන්නට අපහසු තියනවාද කියලා දැනගන්නට ක්‍රමයක් නැති, ලොජික් එකෙන් එහෙම නැත්නම් තර්කයෙන් පෙන්වන්නට අමාරු විශේෂ ධර්ම ටිකක්. මේවා අධිගමනය කරන්න පුළුවන් පින්වතුනි. මේ අධිගමනය කරන්න පුළුවන් විශේෂයෙන් මේ පුබ්බේ නිවාසානුසුති දිබ්බ චක්ක කියන ඥානයන් අධිගමනය කරන අද කාලෙත් ඉන්නවා. මේක කරන්නේ. චේතෝපරිය සෝත ධාතු ඉද්දි විදේ අධිගමනය කරන්න අමාරුයි. නමුත් ඒකට උත්සාහ කරොත් බැරි කමක් නැහැ. නමුත් පුබ්බේ නිවාස දිබ්බ චක්ක ඥානය අධිගමනය කරනකොට පැහැදිලිව අධිගමනය කරපු අය කරන අය අද කාලේ ඉන්නවා. එතකොට මේක අධිගමනය කරන්නට නම් ලොකු සමාධියකින් ඉදිරියට යන්නට ඕනේ. මේ ළඟදී මම දැක්කා මේ මොකද්ද කාමයේ යටපත් කිරීමෙන් ලබන ප්‍රබුද්ධත්වයක් හෝ ආභෝධයක් නැහැ කියලා එකක්. ඒ ඉතින් තමන් කෙලෙස්යන් යටපත් නොකර කෙලෙස්යන් යටපත් කරපු කෙනෙක්ගේ ලබන අධිගමයක් හෝ විශිෂ්ටත්වයක් විස්තර කරන්නට බෑ. ඒකේ හරියට නිකන් අන්ධභාවයේ ඉඳලා ඇස් දෙක තියෙන කෙනෙක්ගේ දැක්මක් විස්තර කරන්නට බැරි වගේ කතාව. වතුර යට ඉන්න කෙනෙක්ට ගොඩබිම තියෙන අත්දැකීමක් විස්තර කරන්න බැරි වගේක් තමයි. තමන් කාමයට නතු වෙලා තමන් කාමයේ යටපත් නොකර කාමයේ හෝ ක්ලේශයන් යටපත් කිරීමෙන් ලබන සැපය, ඒකෙන් ලබන නුවණේ විශිෂ්ටත්වය, ඒකෙන් ලබන සමාධියේ සමාහිත භාවය, ප්‍රශ්නවලින් මිදීම, ඒ නිසා සහ සිතේ ඇතිවන මොනවාද පිරිසුදු භාවය කියන එක විස්තර කරන්නට බෑ. ඒ කාමය නැත්තම් ඒකේ ගැළිලා ඉන්න කෙනාට කවදාවත් ඒකේ තියෙන ප්‍රණීත බව විස්තර කරන්න බෑ. සීලේ වටිනාකම දුස්සීලයට විස්තර කරගන්නට බෑ. සීල් රකින්න නැති කෙනාට, සීලයක් නැති කෙනාට සීලේ තියෙන වටිනාකම විස්තර කරන්න බෑ. ඒ වගේම තමයි සමාධියක් නැති කෙනෙකුට සමාධියේ තියෙන වටිනාකම විස්තර කරන්නට බෑ. ඒ විදිහට ඉදිරියට ගියාම හැබැයි ඒ මාර්ගයේ ටික ටික යනකොට ඉහළ තියෙන අධිගමයන් ගැන අනුමානයක් ඇති වෙනවා. අනුමානයක් ඇති වෙනවා. නමුත් සමහර කෙනෙක් ඒ කෙලෙසේ යටපෙලා අසු වෙලා ක්ලේශය වර්ණනා කරන කෙනාට කවදාවත් මේ ඉහළ විශිෂ්ට ඥානයන්, විශිෂ්ට අධිගමයන් පිළිබඳව කවදාවත් තේරුම් ගන්නට බෑ. ඒක කතා කරන එකක් තේරුමක් නෑ, තර්ක කරන එක. මොකද ඒක ප්‍රායෝගිකව තමයි අනක් දකින්න එකක්. දැන් උදාහරණයකට අද්වේෂය මෛත්‍රිය දියුණු කරනකොට ද්වේෂයේ හීන වෙලා, තුනී වෙලා, ද්වේෂයේ යටපත් වෙලා, ද්වේෂයේ නැති වෙනවා කියන එක තර්කයෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි අපිට. ඒක තර්කයෙන් විස්තර කරන්න පුළුවන් ගන්න. මේක නිකන් ලොජික් එක, නිකන් සාමාන්‍යයෙන් නිකන් මෙහෙම වෙන්නට ඕනේ කියලා නිකන් හැඟීමක් තමයි අපිට එන්නේ. ඔය වෙන්නට එපැයි එහෙම එකක් වුණොත් කියලා. ඔය එතකොට ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කරලා තමයි අපි අත්දකින්නේ. බුදුරණස් දේශනා කරනවානේ මහණෙනි, අකුසලයේ දුරු කරන්න, අකුසලයේ ප්‍රහාණය කරන්න, ඒක නැති කරන්න. ඒක නැති කරන්න බැරි නම් නැති කරන්න කියලා කියන්නේ. මේක තමයි ෆන්ඩමෙන්ටල් එක. ඒ උන්වහන්සේ ඒක ගුණයන් දිනු කරලා අකුසලයේ නැති කරලා තියෙනවා. ඒතකොට ආලෝකය එනකොට අන්ධකාරය නැති වෙනවා වගේ මේ ගුණයන් ඇති කරගන්නකොට නුගුණයන් දුරු වෙලා යනවා, නැති වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අත්දකින්න තියෙන එකක්. ඒ වගේ තමයි කෙලෙස් වලින් සිත මුදවාගෙන, කෙලෙස් වලින් සිත ගලවාගෙන, කෙලෙස් වලින් බැහැරලා විවිච්ඡේව කාමේහි, විවිච්ඡ අකුසලේහි, ධම්මේහි ඉන්නකොට සිතේ ඇතිවෙන සමාහිත භාවය, නිමිත්තක් දකින බව, නිමිත්ත කෙරෙහි අවධානය දීලා පැය ගණන් එක ඉරියව්වේ බොහොම සතුටින් කිසිදු පීඩාවකින් තොරව වාසය කිරීමට හැකි බව, සිත වික්ෂිප්ත භාවයෙන් මුදවාගෙන සමාහිත භාවයට ගෙනේම, ඊට පස්සේ ඒක තුලින් හොඳට ફોકસ කරමින් දේවල් කළ හැකි භාවය, ඒ ආලෝකයේ පතරවලා දේවල් දැකිය හැකි බව, මෙන්න මේ දේවල් කවදාවත් කාමයේහි ඇලී ගැලී නැතු වී ඒකේ ගිලී ඉන්න සත්වයාට කිසිසේත්ම තේරුම් ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මෙයා විශිෂ්ට ඥානයන්, විශිෂ්ට අධිගමයන්, මේ අධිගමයන් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගෙන අවබෝධ කරගෙන ඒවට පැමිණිලා තමයි දේශනා කරේ. සහ යෝගී අපිට වුණත් මේ මාර්ගයේ ගමන් කරනකොට තමන්ගේ ඥානය ඒ වර්ධනය වෙන විදිහට, සමාධිය දියුණු වෙනකොට මේ ඉදිරියට මේවා අධිගමනය කරන්න පුළුවන් කියන විශ්වාසය ඒ මට්ටමින් ඇති වෙනවා. සමහර අය මේවා අධිගමනය කිරීම සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ අපි යන 44 පාඩමට. අභිඤ්ඤා ඉපදවීමට චිත්ත පරිදමන. මේකේ තව විශේෂයක් වෙනවා. ඉන්දිවිද ඥානෙහි තව අපිට හම්බ වෙනවා මේ ඉන්දිවිද ඥානය කියන එක තියෙන කොටස් තුනකට, අදිඨාන ඉද්දි කියලා. අදිඨාන ඉර්ධිය, ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් ඉර්ධි විදිය. ඊට පස්සේ එනවා විකුබ්බන, ඊට පස්සේ එනවා මනෝමය ඉද්ධිය කියලා එකක්. මනෝමය ඉද්ධිය කියන්නේ අපි ඉස්සරහ කතා කරන පොතේ ඇති දීලා මන් දී පොතේ අන්තිමට ඇති. ඒ කියන්නේ තමන්ගේ ශරීරය තුළ තමන් සමඳු රෙප්ලිකා එකක් හදලා එළියට අරගන්නවා කියන මනෝමය ඉද්ධිය. ඊට පස්සේ එකක් තමයි විකුබ්බන ඉද්ධිය. විකුබ්බන ඉර්ධිය කියන එක තමන්ගේ රූපකය වෙනස් කර ගැනීම. ඊළඟට මේ දිබ්බ චක්කු ඥානෙහි අපිට හම් වෙනවා දිබ්බ චක්කුවට අමතරව. මේක දිබ්බ චක්කුව එසේම තියෙනකොට මේකේ ඥාන දෙකක් තියෙනවා. එකක් තමයි යථා කම්මූපග කියලා එකක්. යථා කම්මූපග කියලා කියන්නේ සත්වයා ප්‍රතිසන්දි ලැබලා ඉන්න සත්වයා මොන කර්මයෙන්ද ඉපදුනේ කියලා දැනගන්න එකත්, මොන හරි කර්මයක් කළොත් ඒකට ලැබෙන්න තියෙන ප්‍රතිසන්දිය මොකක්ද කියලා, ඒක ලැබිය හැකි ලැබෙනවා කියන අනිවාර්ය නෙවෙයි, ලැබිය හැකි ප්‍රතිසන්දිය මොකක්ද කියලා බලන එක. ඊට පස්සේ එකක් තියෙනවා අනාගත සංඥාණය. ඒක වෙනස් වෙන්නට පුළුවන්කින් දකින්න එක අනාගතංශ, අනාගතයේ දකින්න නුවණ. ඒතර මේ තමයි සාමාන්‍යයෙන් ඉද්ධිවිද අභිඥාවල තියෙන ප්‍රභේද. මේ තුනම එකතු කරලා සමහරවිට මේ තුනේම ෆන්ක්ෂන් එකක් ලෙස සත්වයන්ගේ මැරීම උපදීම දකිනකොට ඒකට අපි කියනවා චුතූපපාත. චුතූපපාත ඥානය කියලා. සත්වයන්ගේ මැරීම උපදීම බැලීමට සමර්ථ නොවන. මොකද මේ චතුප්පාච ඥානේ වැඩ කරනකොට දිබ්බ චක්කුවක් තියෙන්නට ඕනේ, යථා කම්මූපගියක් තියෙන්නට ඕනේ, මැරිලා උපදින්නට යන තනතන කියලා නම් අනාගත සංඥානේ එතන වැඩ කරනවා. ඒතොර ඒ නිසා මේ තුනේම වැඩ කරනකොට, මොකද මේවට වෙනම පරිකර්ම කරන්න අවශ්‍ය නැහැ. දිබ්බ චක්කු උපදවා ගත්තම මේ ඥාන දෙක තිබේම Tamanට ලැබෙනවා. අදිෂ්ඨාන කරන්න, සිහි කරන්න විතරයි තියෙන්නේ. ඒක දකින්නට පුළුවන් වෙනවා. මේ තමයි සාමාන්‍යයෙන් අභිඥා ලිස්ට් එක අපිට හම්බ වෙනවා. මේ අතර ඉතින් විශේෂයෙන් දිබ්බ චක්කුවේ තියෙන අදිෂ්ඨාන ඉරදී තියෙනවා. මේක යන්න පුළුවන් ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී මොනවාද යමක මහා ප්‍රාතිහාරය දක්වා මේක ඉන්නට පුළුවන්. ලෝක විවරණය කියලා එකක් තියෙනවා. අනේ ඊට පස්සේ යමක ප්‍රාතිහාරය, ඊට පස්සේ අනිමා මනිමා කියලා අර බුදුරයන් වහන්සේ කරන සමන්ගේ ශරීරය ඉතාම ඇහිපිල්ලමක සතර ඉරියව් පැවැත්වීමට තරම් කුඩා කිරීම, අවපියල්ලක සතර ඉරියව් පැවැත්වීමට තරම් කුඩා කිරීම, වේගයෙන් තැනකට යාම, මේ වගේ උන්වහන්සේගේ තවත් විශේෂ ඉර්ධි වර්ග ඔය භගවා ගුණයට අපිට විස්තර වෙනවා. ඉතින් මේ විදිහට මේ අදිඨාන ඉර්ධියෙහි තවත් විශේෂ අවස්ථා තියෙනවා. මේ විකුර්වන ඉර්ධිය කියන එක භික්ෂුන් වහන්සේලාට ප්‍රතිෂේධ කරලා තියෙනවා. ඒක කරන්නට බැහැ කියලා විකුර්වන ඉර්ධිය කිරීම අවතක් ලෙස දක්වලා තියෙන එක. يعني තමන්ගේ රූපකය වෙනස් කර ගැනීමට සුදුසු නැහැ කියන එක. ඉතින් ඉදිරි ඉර්ධි ටික ඔක්කොම අපිට පාන්නට පුළුවන්. එහෙම සමහරව හිතනවා ඉර්ධි ප්‍රාතිපහාරයේ පෑම ප්‍රතික්ෂේප කරලා. එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවෝ ඉර්ධි ප්‍රාතිපහාර පෑම ප්‍රතික්ෂේප කරන්නේ අභිඥාවලි මේ විකුබ්බන ඉර්ධිය කියන එක විතරක් ප්‍රතික්ෂේප කරලා දෙන. එච්චරයි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් හේතුව මොකද? එතකොට මිනිස්සු කන්ෆියුස් වෙනවා. දැන් උදාහරණයකට ස්වාමීන් වහන්සේ කෙනෙක් අලියෙක් වගේ රූපයක් හදාගත්තොත් එහෙම. එතකොට මිනිස්සුන්ට මොකද්ද කරන්නේ? ඒක වඳිනවාද? ඒකට ගරු කරනවාද? අපි අලියෙක් වගේ පාර යනවා කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට ඒකෙදි මිනිස්සු බනින්න පුළුවන්, සතෙක් ලෙස කතා කරන්න, ඒ හැසිරවන්න පුළුවන්. එතකොට මොකද? එතකොට ලොකු කන්ෆියුෂන් එකක්. සහ ඒක ඇත්තටම ඒ භික්ෂුවගේ ස්ටේටස් එකට ගැලපෙන්නේ නැහැ. මොකද භික්ෂුව දකින ක්‍රමයක්, මිනිස්සු පිළිගන්න ක්‍රමයක්, යාට ආවේනික මොකක් හරි තියෙනවා ස්ටේටස් එකක්, ඒ රූපයක්, එක ලිංගය කියලා අපි කියනවා. ඒ කියන්නේ එයාගේ අපියරන්ස් එකක් කියලා එකක් තියෙනවා. එයා පෙනෙන හැටි ක්‍රම. ඒක වෙනස් කර ගැනීමෙන් ලොකු අර්බුදයකට පත් වෙන්න පුළුවන් සාසනයේ. සාසනය ඇතුළේත් මේ වගේ දේවල් ස්වාමීන් වහන්සේලා කරන්න පටන් ගත්තොත් ශිෂ්‍යයන් හා ගුරුවරුන් අතර තියෙන සම්බන්ධතාවය මේ හැම දෙයකටම ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දීර්ඝව තාම දුරදක්නාන උනේ බුදුරජාණන් වහන්සේ විකූර්වන ඉර්ධිය කියන එක ප්‍රතික්ෂේප කළා. එහෙම නැත්නම් ආහසින් යන ගිනි පිට කරන මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ සමහර භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි කරන්න ඉර්ධි ප්‍රාතිහාරය පාන්න කියලා. එහෙම කියලා තියෙනවා. ඒ නිසා ඒ සමහරු හිතන් ඉන්නවා ඉර්ධි ප්‍රාතිහාරයේ පෑම තහනම් කරා කියලා. එහෙම එකක් නැහැ. ඉර්ධි ප්‍රාතිහාරය විකූර්වන ඉර්ධිය විතරයි බුදුරයන් හසේ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ 44 පාඩම අභිඤ්ඤා ඉපදවීමට චිත්ත පරිදමණය. චිත්ත පරිදමණය කියන්නේ සිත දමණය කර ගැනීම. මේක අපිට අද දවසේ කතා කරලා ඉවර කරන්න බැරි වෙයි. මට පේන හැටියට අපි කීපයක් බලමු අපි. ඉර්ධි විකූර්වණය කිරීමට කැමති යෝගියා විසින් එබේම එසේම ඉර්ධිවිද ඥානය ඇති කර ගැනීමට කැමති යෝගියා විසින් ඕදාත කසිනේ කෙළවර කොට ඇති කසින අටෙහි අෂ්ඨ සමාපatti උපදවාගත යුතුය. එතකොට ඉර්ධි විකූර්වණය කියලා කියන්නේ විකුබ්බන ඉර්ධිය කියන එක. ඉර්ධි විකූර්වණය. ඇයි ඒක දක්වලා තියෙන්නේ? මොකද ඉර්ධි විකූර්වණය කිරීමට කැමති යෝගියා කියලා කියන්නේ මේ සියලු අභිඥා වලින් අමාරුම එක ඉර්ධිවිදය. ඉර්ධිවිදයේත් අමාරුම එක තමයි ඉර්ධි විකූර්වණය. තමන්ගේ රූපය වෙනස් කර ගැනීම. එනිසා මේ කෙලවරම තනින් තමයි මේ කතා කරලා තියෙන්නේ. කෙලවර. ඊට වඩා අපහසුයි ඇත්තටම යමක ප්‍රාතිහාරයේ පෑම කියන. ඒක වෙනම එකක්. ඒක අදිෂ්ඨාන ඉර්ධියේ කෙලවර තියෙන එකක්. ඉතින් ඒක ගන්න නැති වෙයි. මොකද ඒක බුදුරජාණන් වහන්සේට විතරක් ආවේනික වෙච්ච දෙයක්. ලෝක විවරණේ වගේවත් ගොඩක් අමාරුයි. හැමෝටම පේන්න සලස්වන ආවිභාවය කරන එක. ඉතින් කොහොමාරී ඉර්ධි විකූරණය තමයි ඉර්ධියේහි සාමාන්‍යයෙන් නිකන් උච්චතම අවස්ථාවලේ සලකන්නේ. ඒ නිසා තමයි ඉර්ධි විකූර්වණය කිරීමට කැමති යෝගියා විසින් ඕදාත කසිනේ කෙළවර කොට ඇති අෂ්ඨ සමාපatti උපදවාගත යුතුය කියලා දක්වලා තියෙනවා. ආකාශ කසිනේ පදනම් කරගෙන අරූප සමාපatti නොලැබී. ඒක අපි කතා කරා ඉස්සරහ කලින්. ආලෝක කසිනේද ඕදාත කසිනේ ඇතුළත් කොට ඇත. එබැවින් කසින 8ක් පමණක් මෙහි කියන ලදී. ඇයි කසින 8ක් විතරක් කිව්වේ? ආලෝක කසිනේ ඕදාත කසිනේට බහලා ඒකෙන් ඒ වැඩ ටික කරගන්න පුළුවන් නිසා ආලෝකසිනේ වැඩ. ඒ වගේම හැබැයි ඉර්ධි ප්‍රාතිහාරයේ පානකොට ආලෝකසිනේ භාවිතා කරනවා. නමුත් චිත්ත පරිදමනයේදී ඒක ඕදාත කසිනෙන් වැඩේ කරනවා. ආකාශ කසිනේ ගන්න නැත්නම් ඒකෙන් අෂ්ට සමාපatti නැති නිසා, ඒ කියන්නේ අරූප ධ්‍යාන උපදවා ගන්න නැති නිසා ඒක අයින් කරලා තියෙනවා. එතකොට අටෙන් කසින 8කින් තමයි ධ්‍යාන ඕනේ. එතකොට අටෙන්ම ධ්‍යාන 8ම උපදවලා තියෙනට 74ක්. මහා භූත කසින 4 සහ වර්ණ කසින 4 පමණක් ගැන කියන ලද්දේ ඉදිරියේදී කියනු ලබන චිත්ත පරිදමනයේ සඳහා පමණි. මේ කියන චිත්ත පරිදමණයට තමයි මේ ධ්‍යාන 64 ඕන වෙන්නේ. අභිඥාවන් සිද්ධ කරනකොට අපිට 70 කසින 10ම කසින 10ම භාවිතා කරනවා. කසින 10ම භාවිතා කරනවා. ඒකේ චතුර්ථ අධ්‍යයනයේ විතරයි භාවිතා කරන්නේ රූපාවච චතුර්ථ අධ්‍යයනයේ. මෙතනදී කසින 8යි ගන්න මේ 8 වරක් 8 අරන් තියෙන. හැබැයි අභිඥාවේදී 10ම භාවිතා කරනවා. ඒකයි මේ කියන්නේ. මහා භූත කසින 4 සහ වර්ණ කසින 4 පමණක් කියනගෙන කියන ලද්දේ ඉදිරියේදී කියන ලබන චිත්ත පරිදමනයේ සඳහා පමණි. අභිඥාවෙන් අවකාශය නිර්මාණය කිරීම ආලෝකය ඇති කරවීම යනාදී සිදු කරන ලබන බැවින් අභිඥාවෙන් කෘත්‍ය සිදු කිරීමේදී ආකාශ කසිනේ සහ ආලෝක කසිනේ භාවිතා කරනු ලබන බව දත යුතුය. ඒක දැනගන්නට ඕන. එම සමාපත්තින් ලබා ඇති යෝගියා විසින් අනතුරුව 14 ආකාරයකින් සිත පුහුණු කළ යුතුය. ඒ චිද්ද ඒ චුද්දසාකාර චිත්ත පරිදමනේ නම් මේ සමාධිය වශී කිරීම කිය. ඒ කළ යුතු ආකාරය පහත පරිදි. එන්නේ කළ යුතු ආකාරය අපි ඉගෙන ගන්න. මේක කරන්නට නම් සාමාන්‍යයෙන් අපි මේ chart එකට යන එක තමයි ලේසි වැඩි. මොකද්ද chart එක? අපි කියනවා අපි ගත්තොත් කසින 10 ගත්තොත් අපි කියනවා පඨවි කසිනය. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ඉඳලා පේනවා ඇති කියලා. ඊළඟට අපිට එනවා ධ්‍යාන වශයෙන් ගත්තොත් මෙන්න මේක එක ලයින් එකක්. ධ්‍යාන වශයෙන් ප්‍රථම ධ්‍යානය ප්‍රථම ဒုတိය තෘතිය චතුර්ථ ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන ඔන්න ධ්‍යාන 8. එතකොට මේ ඔක්කොම ගත්තම 64ක් එනවා. උදාහරණයකට අපි හිතුවොත් 1 2 3 4 5 6 7 8 ආපෝ කසිනෙත් ඒ විදිහටම 1 2 3 4 5 6 7 8 ආකාශ නේව සංඥා නාසහිත 8 වෙනි ධ්‍යානය 1 2 3 4 5 6 7 8 වායෝ කසිනෙත් ඒ විදිහටම ධ්‍යාන 8ක් තියෙනවා. නීල කසිනේත් ධ්‍යාන 8යි. පීත කසිනේත් 8යි. ලෝහිත කසිනේත් 8යි. ඕදාත කසිනේත් ওই විදිහටම 8යි. හරිනේ. මේ තමයි ධ්‍යාන වර්ග 8. ධ්‍යාන වර්ග 64. දැන් ඔන්න අපි කියමු දැන් මේ එක එක මේ 64 වශී කරනවා කියන්නේ මොකද්ද? මේ 64 වශී කරනවා කියන්නේ මේක හරිම හරියට සිද්ධ කරොත් හරි රසවත් ඥාන ක්‍රීඩාවක් සමාධි ක්‍රීඩාවක් බලමු. ඒ කළ යුතු ආකාරය පහදයි. පළවෙනි එක කසින පළවෙනි එක කසින අනුලෝම. යෝගියා පළමුව පඨවි කසිනේ ධ්‍යාන ඉස්සලම මේ හැම එකේම පංචවිධ වශී භාවයේ තියෙනවා. අදිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්කන මොනවාද? අදිට්ඨාන, වුට්ඨාන, ආවජ්ජන, අදිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්කන සහ මොනවාද? මුලින්ම එන්නේ කොහොමද? ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්කන කියන ඒ පංචවිධ වශී භාවයේ මේ හැම ධානයක් කිරීම ඇති කරගෙන තියෙනට. පංචවිධ වශීතාවේ මේ හැම ධානයක් කිරීම තියෙනට ඉස්සලම. එතකොට එතන පංචවිධ වශීතාවේ මේ 64න උපදවගෙන තියෙනට. මේක ලිහිසි වැඩක් නෙවෙයි අත්තටම. මේක ලොකු කතාවක් මේ. මේ தത്വෙට ඇවිල්ලා දැන් මොකද කරන්නේ? කසින අනුලෝමය සිද්ධ කරනවා. කසින අනුලෝමය කියන්නේ මොකද්ද? යෝගියා පළමුව පටිවි කසිනේ ධානයේට සමවදී. ඒක ඕනම ධානයකට කමක් නැහැ. පටිවි කසිනේ ඕන. ඉතින් සාමාන්‍ය ප්‍රථම ධානය තමයි කියන්නේ ඒකට. ඈ ඕනම එකකට පුළුවන්. පළමුව පඨවි කසිනේ ධ්‍යානයට සමවදී, අනතුරුව ආපෝ කසිනෙහි ධ්‍යානයට සමවදී, මෙලෙසට අනුලෝමෝ පිළිවෙණින් කසින අටහිම ධ්‍යානයන්ට සියවර දහස්වර සමවදී. මේ කසිනානුලෝම නම් වූ චිත්ත පරිදමන. ඉස්සලම ඔන්න පසිනේ ප්‍රථම ධ්‍යානයට සමවදීනෝ. ඒක ඕනම ධ්‍යානයකින් ද්විතිය ධ්‍යානයෙන් උනත් කරත හැකි, ප්‍රශ්නයක් නෙවෙයි. ඊට පස්සේ ආපෝ එකේ එකට සමවදීනෝ. මෙහෙම මාරුවෙන් මේකට දිගටම කසිනේ මාරු කර කර ධ්‍යාන ආපහු පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මෙහෙම පිළිවෙලින් යනවා. නැත්නම් ආපෝලින් පටන් ගන්නවා ආපහු. ඊට පස්සේ දෙවෙනියට ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත පඨවි. මේ විදිහට පිළිවෙලින් එක එක කසිනෙන් කසිනට යනවා. මේ තමයි කසිනනේ. මෙහෙම ගත්තොත් මේ කසිනනේ. මේ තමයි ධ්‍යාන. කසින අනුලෝමය කියන්නේ පිළිවෙලින් කසින මාරු කරනවා. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යානයේ කසින පඨවි කසිනේ ඉඳලා ඊට පස්සේ ඩග්ගල ප්‍රථම අධ්‍යානයේ ආපෝ කසිනේට යනවා. ඊළඟට තේජෝ කසිනේ ප්‍රථම අධ්‍යානයට යනවා. ඒක විතක්ක ਵਿਚාර සහිත එක. එහෙම නැත්නම් ද්විතීයි අධ්‍යානෙන් ද්විතීයි අධ්‍යානයට යන්න පුළුවන්. හරිනේ? මේ විදිහට ඕන ප්‍රථමයෙන් තුතිය. එහෙම කරන්න එක අමාරුයි. ඉස්සලම පහසු විදිහට කරගෙන යන්නේ. ප්‍රථමයෙන්ම දිගටම කරනවා. ඕන ද්විතීයයෙන් ඊට පස්සේ දිගටම කරනවා. මේ විදිහට ඊ ධ්‍යානවල ඉඳලා ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රථමයෙන් කරාම් ප්‍රමාණවත් ඒක ප්‍රථම ධ්‍යානයෙන් කසින අටටම සමවදිනවා. ඒක ඊට පස්සේ අර ඉස්සලම දැන් කසිනේ ආවර්ජනා කළා ප්‍රථම ධ්‍යානයේ ඉන්නවා පඨවි කසිනෙන්, ඊළඟට ආපෝ එක ආවර්ජනා කළා ආපෝ එකට යනවා. එකපාර කෙලින්ම යන්නට ඕනේ. ඔකයි වැදගත් වෙන්නේ. එකපාර කෙලින්ම. ඒ කියන්නේ සිත හුරු වෙන්නට ඕනේ ධ්‍යානෙට. මුලදී මේක කාලේ වෙලා යනවා. මේක කරලා වේගයෙන් තාම සුළු කාලයක තප්පරයකින් මේ ටික වෙන මට්ටමට ඉතාම සුළු කාලයකින් වේගයෙන් මේ කසින ටික කරන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරන්නට. ඉතාම දුරු කරන්න. තප්පර ගානකින් මේක කරන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරන්න. නැවත දවස් ගානක් යනවා සමහරුන්ට මේ කසින අනුලෝමය පුරුදු කරන්නට. ඊට පස්සේ අපි දැන් මේක ඊළඟ අපි ඊතල වලින් ගමු. නැත්තම් හැමතිස්සෙම මට මකමක ඉන්නට වෙනවා. අපි ගත්තොත් එහෙම එක හරිනේ. ප්‍රථම ධ්‍යානෙ එක. එතකොට ඊට පස්සේ ඊළඟට මොකද කරන්නේ? කසින පටිලෝම කියලා එකක් තියෙනවා. කසින පටිලෝම කියලා කියන්නේ දැන් මෙයා උඩින්නම් පල්ලෙහාටයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඕදාත දක්වා. පටිලෝමේ මොකද? යෝගියා පළමුව ඕදාත කසිනේ ධානයකට සමවදිනවා. අනතුරුව ලෝහිත කසිනේ ධානයට සමවදී මෙලෙසට පටිලෝමෝ පිළිවෙණි කසින අටහිම ධානයන්ට සියවර දහස්වර සමවදී. මේ කසින පටිලෝම නම් වූ චිත්ත පරිදම්. මෙන්න මේකට සමවදි ඉස්සලා ඕදාත කමවදිලා ඊළඟට ලෝහිත කසිනේ පීත නීල වායෝ තේජෝ ආපෝ පඨවි. ඉසලගියේ මේ පැත්තට ඉසලගියේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම ඇවිල්ලා ඕදාත දක්වා ගියේ. ඒක මැදින් පටන් අරන් ආපෝ තේජෝ වායෝ පඨවි ලෝදාත පඨවි එන්න පුළුවන්. ඒතර මේ විදිහට සිදු කිරීමට කියන කටින පටිලෝ. පටිලෝ මොකද? රිවර්ස් එක. රිවර්ස් එකට. ඒතර මේක දැන් උදාහරණයකට දැන් සාමාන්‍යයෙන් මේක පිළිවෙලින් මතක තියාගැනීමත් අමාරුයිනේ. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් මතක තියෙන්නට ඕන මේකෙදි. නැත්තම් කොහොමද ඒ සම්වදින්නේ? ඒ කියන්නේ හරියට පිළිවෙලට තියෙන්නට ඕන. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත. ඕදාත මොනවාද? ඕදාත ලෝහිත පීත නීල වායෝ තේජෝ ආපෝ පඨවි. මේක දැන් කියාගන්නත් අපිට අමාරුයි. මේක ඉතින් කියාගන්න අමාරු කෙනා කොහොමද ධ්‍යානෙට සම්බන්ධ? මේක හොඳට පාඩම් වෙලා තියෙන්නට ඕන. හොඳට මේ බෝඩ් එක හොඳට හුරු වෙන්නට ඕන. දැන් පාවකගේ මධ්‍යස්ථානයේ මේ බෝඩ් එක දෙනවා එකට ශිෂ්‍යයන්. ඒක දීලා ඒක දැන් ඉස්සර හුරු කරන්නට ඕනේ. ඒක මෙයා කරගෙන එයා ඒ පරියන්කවල මේකට සමවදින්නට ඕනේ. ඉතින් ඉස්සර මේ 64 උපදවාගෙන ඉන්න කෙනෙක් වෙන්නට ඕනේ. ඊට පස්සේ මේක මෙහෙම සමවදින්න. ඉතින් කාලයක් දවස් ගාණක් යනවා මේ කසින අනුලෝමයේ පුරුදු වෙයි. ඉතින් කසින පටිලෝමය කරන්නට. ඒක අමාරු අනුලෝමයට උඩ. ඊට පස්සේ මොකද වෙන්නේ? කසින අනුලෝම පටිලෝම යෝගියා පඨවි කසිනේ පටන් පිළිවෙලින් ඕදාත කසිනේතෙක් සමවදී, අනතුරුව ඕදාත කසිනේ පටන් පටිලෝමව පිළිවෙලින් පඨවි කසිනේ සමවදී. මේ ලෙසට සියවර දහස්වර සමවදී. මෙය කසින අනුලෝම පටිනෝමෝ චිත්ත පරිද. ඒ කියන්නේ මේ පැත්තට ගිහිල්ලා දැන් අපි මේක ඉරේස් කරොත් නැති කරොත් හරි. මේ පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ගිහිල්ලා ඊළඟට ඕදාත ලෝහිත පීත නීල වායෝ තේජෝ ආපෝ පටවී යනවා. ආපෝ මේ පැත්තට යනවා. එහෙම දෙකම එකපාර කරනවා. දෙකම නැවත 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 යන්නට ඕනේ. වේගින් වේගින් යන්නට ඕනේ. මේ විදිහට කිරීම කසින අනිලෝම පටිලෝමයයි. ඊළඟට එනවා ඥාන අනුලෝම පටිලෝම. ඔන්න දැන් අනිත් පැත්ත ධ්‍යාන වලට අපි මෙයා වෙනවා. හරිනේ ධ්‍යාන අනුලෝම පටිලෝම. කොහොමද ඒක කරන්නේ? යෝගියා ප්‍රථම ධ්‍යානයේ පටන් පිළිවෙලින් නේව සංඥා නා සංඥායතනයේ ධ්‍යානෙතෙක් අනුලෝම පිළිවෙලින් සමවදිනවා. ඊට පස්සේ මෙලෙසට සියවර දහස්වර සමවදී මෙය ධ්‍යාන අනුලෝමයයි. එතකොට ඕන ධ්‍යානය ගැන සාමාන්‍ය ප්‍රථම ධ්‍යානයෙන් කරාම ඇති. ඒතර ප්‍රථම ධ්‍යානයේ පටවිය මොකක් හරි තේරුම් අර ඒ මොන කසිනේ වුණත් කමක් නෑ. Tamanට කැපසිනා ආපෝ වලින් තේජෝ වලින් හරිනේ. ඉතින් සමහරව නම් මේ හැම එකෙම මේක සමවදිනවා මේ පිළිවෙලට ප්‍රශ්නයක් නෑ. ඒතර පටවිය එකේ ඉඳලා දෙකට දෙකේ තුනට තුනෙන් හතරට ඒක නිමිත්ත උගුලවල ආකාශ. ඊට පස්සේ විඥාන ආකින්චඤ්ඤායතන නේව සංඥා. මේක වේගෙන් මුලින්ම වේගෙන් කරන්නේ හරියට කරන්නට ඕනේ. ප්‍රථම අධ්‍යයනයේ සමවදින ඉතින් ද්විතී අධ්‍යයනට තෘතී අධ්‍යයනට එහෙම ගිහිල්ලා ඉතින් ඕක කරනකොට ඒක වේගෙ හුරු වෙන්න පටන් ගන්නවා. බුදුගුණ වඩනවා වගේ බුදුගුණ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා වඩන. ඉතින් කාලයක් යනකොට හුරු වෙනවනු වේගෙ. ඒ වගේ මේ ධ්‍යාන මේ නිකන් බුදුගුණ පදයක් නෙමෙයි. ඒ කියන්නේ ධ්‍යානයක්. හරිනේ? ඉතින් බලවත් සමාධිමත් හිතක්කට ප්‍රථම අධ්‍යයනට සමවදිනවා. ඒ කසිනෙම ද්විතී අධ්‍යයනට. තෘතී අධ්‍යයනට. චතුර්ථ අධ්‍යයනට. කසිනේ උගුල්වලා ඒක ටක් ගාලා සමාධින ආකාසානංචායතනෙට. ඒතර මේක හුරු වෙන්නට ඕනේ. මේ ධ්‍යාන ටික හිතට හුරු වෙලා තියෙන්නට ඕනේ. මේ හුරු කිරීම මේක ඇඟට ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ චිත්ත පරිදමනේ. ඊට පස්සේ ඥාන පටිලෝමතෝ කියලා කියන්නේ යෝගියා නේව සංඥානා සංඥායතන ධ්‍යානයේ සිට පිළිවෙලින් ප්‍රථම ධ්‍යානෙත් එක් පටිලෝමව සමවදී. සියවර පටිලෝම පිළිවෙලින් සමවදී. සියවර දහස්වර සමවදී. මෙය ඥාන පටිලෝම නම් වූ චිත්ත පරිදේ. අන්න බලන්න. දැන් අටේ ඉඳන් මේක නේව සංඥා නා සංඥායතනෙන් ආකින්චඤ්ඤායතනෙට ඒකෙන් විඤ්ඤාණංචායතනෙට ආකාසානංචායතනෙට චතුර්ථ අධ්‍යානෙට රූපාවචර තෘතී අධ්‍යානෙට ද්විතී අධ්‍යානෙට ප්‍රථම අධ්‍යානෙට. ඒතර මේ වෙලාවේ මේ ධානමනේ හැම එකෙම ලැබෙන වෙන වෙන අත්දැකීම්. මේ අත්දැකීම් හිතට හුරු වෙනවද? ඒ කියන්නේ හරිම විශේෂ අවස්ථාවක්. මේක ඥාන ජාන ක්‍රීඩාවක්. මේක මේවා කරන අයට මේ සමාධි කරන අයට ඒක සම්පූර්ණයෙන් ඒ දවස්වල ඒකටම කැප වෙලා ඒකෙම තමයි උන් වාසය කරන්නේ. වෙන දේවල් කර කර මේ කරන්න අමාරුයි. ඒකට ගොඩාක් කැප වෙලා කරන්නට ඕනේ. හරිනේ? ඒතර මේක අනිතක ඉතා වේගෙන් නිකන් ඔහේ කළ හරියන්නේ නැහැ. හොඳ ක්වලිටි විදිහට මේ වේගය හිමින් වැඩි වෙනවා. වැඩි කරගෙන තමන්ට වේගයෙන් මේක සමවදින්න පුළුවන්. පැටලෙන්නේ නැතුව සමවදින්න පුළුවන් මට්ටමට හිත ගේන්නට ඕනේ. හරනේ පටිලෝම. ඊළඟට ඥාන අනුලෝම පටිලෝම. ලේසි. මොකද්ද? යෝගියා ප්‍රථම ධානයේ පටන් අනුලෝමව පිළිවෙන නේව සංඥා නා සංඥායතනෙත් එක් සමවදී අනතුරුව නේව සංඥා නා සංඥායතන ධානයේ පටන් පටිලෝමව පිළිවෙනින් ප්‍රථම ධානයේ දෙක සමවදී. මෙලෙසට සියවර දහස්වර සමවදී ධාන අනුලෝම පටිලෝම. ඒක දෙකම එකපාර කරනවා. මේ එකේ නම් අට වෙනවා අටේ නම් එකට වෙනවා. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ආකාශ විඥාන ආකින්චඤ්ඤායතන නේවසයි. නේව ආකින්්‍ය විඥාන ආකාශ චතුර්ථ තෘතීය ද්විතීය ප්‍රථම. මෙහෙම දෙපැත්තට නැවත 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 එන්නට ඕනේ. මෙහෙම කිරීම ධ්‍යාන අනුලෝම පටිලෝම. එතකොට දැන් ඔන්න කසිනේත් මේක හුරු කරනවා ධ්‍යානෙ. මේක තමයි බේස් එක දැන්. දැන් මේ බේස් එකට ඇවිල්ලා දැන් තමයි අමාරු ටික පටන් ගන්න. මේක තමයි සරල 6. සරල 6. කසින මාරු කරනවා ධ්‍යාන මාරු කරනවා. දැන් බලන්න. දැන් ඔන්න දැන් විශේෂ සංවේදීම් ටිකක් කරන්නට තියෙනවා. නේ? විශේෂ සංවේදීම් ටිකක් කරන්නට තියෙනවා. මොකද්ද? ඥාන අනුලෝම පටිලෝම. යෝගියා ප්‍රථම ධානයේ පටන් ඔන්න ඉස්සල කියේ ධාන අනුලෝමයේනේ පිළිවෙලින් ඉස්සලගේ කසින අනුලෝමය ධාන අනුලෝමය දැන් බලන්න ඊළඟට එන හතර සමා වෙන ඥාන උක්ඛන්තික වරදුනවට ඥාන උක්ඛන්තික මොකද්ද මේ කියන්නේ යෝගියා පඨවි කසිනෙහි ප්‍රථම ධානයට සමවෙදී හරිනේ ඥානේ උක්ඛන් ප්‍රථම පඨවි කසිනේ තෝරගන්න දැන් මේක තමයි තෝරගන්න ඔන්න බලන්න දැන් මේක තෝරගත්තා. පඨවි කසිනේ. මේ පඨවි කසිනේ ඥානෙ උක්කන්ති කර. උක්කන්ති කරන ජ පැන පැන යනවා කියන එක. ධානයක් අතහැර හැර පණිනවා. මොකද්ද ඒ කියන්නේ? යෝගියා පඨවි කසිනේ ප්‍රථම අධ්‍යයනට සමවදී නැවත එහි තෘතිය අධ්‍යයනට සමවදී දෙක අතහරිනවා. එකෙන් තුනට යනවා. ඊට පස්සේ අනතුරුව එම නිමිත්ත උගුලවා මොකද ඒ කියනවා තුනෙන් යනෝනේ පහටම. ඒ වෙන්නේ මොකද්ද? පහට යනවා කියන්නේ ආකාසානංචයද? ආකාසානංචනවා කියලා කියන්නේ පඨවි කසිනේ නිමිත්ත උගුල වල යන්නට ඕනේ. ආකාශයකට යන්න බෑ නිකන්. එතකොට මතක තියාගන්න මේ නිමිත්ත ආපෝ එකෙන් නිමිත්ත උගුල ආගියොත් ඒක ආකාසානංචය ආපෝ කසිනේන් කරපු ආකාසානංචය. ඒක වෙනස්. එනිසා පඨවියෙන් යනකොට පඨවිහි නිමිත්ත උගුල වල ආකාසානංචයට සමෝදින්නට ඕනේ. මේක ලේසි නෑ. ඊට පස්සේ ඊළඟට විඤ්ඤාණංචයනේ කෙලින්ම ආකින්චඤ්ඤායතනයට යන්නට ඕනේ. මේක තමයි ජානුක්ඛන්තික කියලා කියන්නේ. බලමු යෝගියා පඨවි කසිනෙහි ප්‍රථම අධ්‍යයන සමයදී නැවත එහිම තෘතිය අධ්‍යයන සමවදී අනතුරු වෙම නිමිත්ත උගුලව ආකාසානංචයන සමවදී අනතුරුව ආකිචඤ්ඤායතන සමවදී මෙලෙසට සියවර දහස්වර සමවදී මෙලෙස කසිනේ උක්කමනේ නොකට කසිනේ මාරු කරන්නේ පණින්නේ. එනම් කසිනියක් කර කසිනියකට නොපෙන ධානයේ පමණක් උක්කමනේ. එනම් ධානයක් කර ධානයකට පණිමින් කියලා කියන්නේ. එකක් කර එකක් යනවා කියන එක. සමවැදීම ජානුක්කන්තික නම් වූ චිත්ත පරිදමණයයි. මෙසේ ආපෝ කසිනාදී අනෙක් කසින හත මුල් කරගෙනද කළ යුතුය. එතකොට ආපෝ එකෙත් එකෙන් තුනට තුනෙන් පහට පහෙන් හතට යන්නට ඕන. මේක සාමාන්‍යයෙන් ওই පාවක් වගේ භාවනා මධ්‍යස්ථානවල මෙහෙමත් කරනවා. දෙකෙන් සමවැදිලා හතරට. එතකොට චතුර්ථ අධ්‍යයනය. හතරෙන් ආකා මේක උගුල්ලලා ඒක අරමුණු කරපු හිත අරමුණු කරමින් විඤ්ඤාණංචායතනෙට. එකෙන් කෙලින්ම ආකින් නේව සංඥානස. මෙහෙමත් කරනවා. ආ එතකොට කසිනයක් ධානයක් හැර ධානයක් පැන පැන යනවා කියන එක මේකේ. ජානුක්ඛන්තික මේ ආපෝ කසිනේ මෙහි කසිනේ උක්කමනේ නොකට එකම කසිනේහි ධානයන්ට සමවදින විට පඨවි කසිනේම අරූප ධානවලට සමවැදී යුතුය. ආ එතකොට මේ පඨවි කසිනේම අරූප ධානයට සමවදින. මොකද්ද පඨවි කසිනේ අරූපය කියන්නේ මොකද්ද? පඨවි කසිනේ උගුලවා සමවදින ආකාසා නංචායතන ධානය පඨවි කසිනේම පක්ෂයේ වේ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් පඨවියේ කොහමද ආකාසානංචයතන දෙන්නේ? ආකාසානංචයතන ආකාසානික පඨවියක සම්බන්ධ නැහැ. නෑ පඨවිය උගුල්වල ආකාසානංචයතන සමවදිනොත් ඒක පඨවි කසිනේ ආකාසානංචයතනෙ. ආපෝ උගුල්වල ආකාසානංචයතන සමවදිනොත් ඒක ආපෝ කසිනේ ආකාසානංචයතනෙ. ඒක විඥානේ ආරමුණු කරොත් ඒක ආපෝවල විඥානංචයතනෙ. ආ එහෙම නම් කරන්නට ඕන. කරන්නේ මොකද ඒ ඇවිල්ලා තියෙන්නේ ආපෝ කසිනේ පදලං කරගෙන පඨවි කසිනේ පදලං කරගෙන ඒකයි ඔය කියලා තියෙන්නේ හරිනේ. එතකොට මෙහි එසේම පඨවි කසිනේ උගලවා සමවදිනු ආකාසානංචායතන සිත අරමුණු කර සමවදින විඥානංචායතන ධානයේද එම ආකාසානංචායතන ධානයේහි අභාවය අරමුණු කර සමවදින ආකින්චඤ්ඤායතන ධානයේද කියන ලද ආකාසා නංචායතන ධානයේ අභාවය අරමුණු කළ සිත අරමුණු කර සමවදින නේවසඤ්ඤා ඥාසඤ්ඤායතන ධානයේද පඨවි කසින පක්ෂේම වන බව දත යුතුය. සෙසුණු කසිනවල අරූප ධානවලද ස්වභාවයම මේ නයින් තේරුම් ගත. මේකෙන් කිව්වේ මොකද්ද? පඨවි කසිනේ උගුල්වල ආකාශය අරමුණු කළ සමවදින ආකාසා නංචායතන ධානයත් ඒ ආකාසා නංචායතන හිත අරමුණු කළ සමවදින විඥානංචායතන ධානයත් ඒ ආකාසානංචායතන හිතේ නැති බව අරමුණු කළ සමවදින ආකින්චඤ්ඤායතන ධානයත් ඒ ආකාසානංචායතන හිතේ නැති බව අරමුණු කරපු ආකින්චඤ්ඤායතන හිත අරමුණු කරන නේව සංඥානා සංඥායතන ධානයත් මේ සියල්ලම පඨවි කසිනේට ආයත්. මොකද ඒක පඨවි කසිනෙන් ආරම්භ වෙච්ච එක. පඨවි කසිනේ උගුල්ලා තමයි ගිහිලා තියෙන්නේ. ඒ විදිහට ආපෝ කසිනෙන් ගියොත් ඒක ආපෝ කසිනේ අරූප ධ්‍යාන ටික. තේජෝ කසිනේ අරූප ධ්‍යාන ටික. මේ ටික ඉන්නට ඕන. මේ ටික තියෙන්නට ඕන. හැබැයි මෙහෙමයි ආකාසානංචායතනෙට සමවදිනකොට දැන් උදාහරණයකට වායෝ කසිනෙන් ගිහිල්ලා ආකාසානංචායතන සමවදිනකොට අරමුණ වෙන්නේ ආකාසානංචායත ආකාශයමයි. ඒ ආකාශයේ මොකක්වත් වායෝ එකේ ආකාශයේ තේජෝ එකේ ආකාශයේ කියලා ලියවිලා නැහැ. එහෙම දෙයක් ඒ ධානයේ ඉන්න කෙනා දන්නේ නැහැ. නමුත් නැවත ආවර්ජනා කරොත් එයා ප්‍රත්‍යවේක්ෂා කරනකොට එයාට තේරෙනවා මේ පඨවි කසිනේ උගුල්වලා ගත්ත ආකාසානංචායත. ඒ පඨවි කසිනේ උගුල්වාගත ආකාසානංචායතන හිත අරමුණු කරන විඥානංචායතන ධානය. ඒතර ඒ වෙලාවේ ඒ ධානයේ ඉන්නකොට මේ පටවියෙන් ආපු ආකාශය මේ පටවියෙන් ආපු විඥානය එහෙම අවිඥානං ඡායතන එහෙම අදහසක් යාට එන්නේ නැහැ. අරූප ධානවල ඒ එකම හැඟීම තමයි ඒ ධානවල තියෙන. නමුත් ප්‍රතිවේක්ෂා කරනකොට යෝගියා තේරුම් ගන්නවා මේ ඇවිල්ලා තියෙන්නේ වෙනම මේකකින් කියලා. දැන් උදාහරණයකට ගත්තොත් අපි හිතුවොත් එහෙම අපි නිතර කියන එක බල්ලෝ නැහැ කියන එකයි පූසෝ නැහැ කියල එක. මේ කාමරේ බල්ලෝ නැහැ පූසෝ නැහැ. ඒතර ඒ දෙකෙන්ම අරමුණු වෙන්නේ හිස් බවනේ බල්ලොත් නැහැ පූසොත් නැහැ කියවම ඒ කියන්නේ දෙගොල්ලම නැත්තම් බල්ලෝ නැහැ කියලා අරමුණු කරත් වෙන්නේ හිස් බව එන්නේ කවුරුත් නැති බව පූසෝ නැහැ කියවත් හිස් බව එන්නේ. නමුත් අපි දන්නවා මේ අරමුණු දෙකක්. මේ අදහස් දෙකක්. නමුත් බලනකොට දැනෙන්නේ එකම නැති බව. ඒ වගේ ආකාසානං ඡායතන ආදී ධානයෙන්ට සමවදිනකොට ලැබෙන එක්ස්පීරියන්ස් එක එකමයි. නමුත් ප්‍රත්‍යවේක්ෂා කරම නෝනින් විමසනකොට මේ ධාන එකිනෙකට වෙනස් අරමුණු අනුසාරයෙන් ආපු ඒවා කියලා තමන් තේරුම් ගන්නවා. ඒතර මේ තමයි ජානුක්ඛන්තික කියලා කියන්නේ. ජානුක්ඛන්තික. ඊට පස්සේ එනවා අපි මේ දෙක කරලා අවසන් කරමු. කසිනුක්ඛන්තික. යෝගියා පඨවි කසිනෙහි ප්‍රථම ධානයට සමවැද. ඔන්න දැන් කසිනේ උක්ඛන්තනය කරා. ඒ කියන්නේ මොකද්ද? කසිනේ උක්ඛන්තනය කරනවා. ඉතල ධානයේනේ. ධානයේ පැන පැන ගියේ. දැන් කසිනුක්ඛන්තික කියලා කියන්නේ ඔන්න පඨවි කසිනේ ප්‍රථම ධානයට සමවදිනවා. හරිනේ? ඊළඟට තේජෝ කසිනේ ප්‍රථම ධානයට සමවදිනවා. ඊළඟට නීල කසිනේ ප්‍රථම ධානයට සමවදිනවා. ලෝහිත කසිනේ ප්‍රථම ධානයට සමවදිනවා. ආ. මේක තමයි කසිනුක්ඛන්තික. කසිනයක් පැන පැන යනවා කියලා කියන්නේ. ඕන්නම් ආපෝ කසිනේ පටන් අරන් ආපෝ කසිනේ එක තේජෝ කසිනේ එක පීත කසිනේ එක ඕදාත කසිනේ එක මෙහෙමත් කරනවා ආචාර්යෝ. මේ විදිහට කසිනයක් කසිනයක් අර කසිනයක් මාරු වෙවි යන එකට කියනවා කසිනුක්ඛන්තික කියලා. කසිනුක්ඛන්තික. බලමු. යෝගියා පඨවි කසිනේහි ප්‍රථම ධානයේට සමවැද තේජෝ කසිනේහි ප්‍රථම ධානයට සමවදී. අනතුරු නීල කසිනේ ප්‍රථම ධානයට සමවදී. අනතුරු ලෝහිත කසිනේහි ප්‍රථම ධානයට සමවදී. මෙලෙසට සියවර දහස්වර සමවදී. මෙසේ ධානයේ උක්කමනේ නොකොට ධාන පණින්නේ. එනම් ධානයක් කර ධානයකට නොපැන කසිනේ පමණක් උක්කමනේ එනම් කසිනයක් කර කසිනේකට පණමින් සමවැදීම කසිනුක්ඛන්තික නම් වූ චිත්ත පරිදමනයයි. මෙය ဒုတိය ධානයෙන් ආදී අනෙක් ධානයන් මුල් කරගෙනද කළ යුතුය. දැන් මේ මොකද්ද ධානුක්ඛන්තියත් ආපෝ තේජෝ වායෝ වලින් කරන්න කිව්වනේ. ආයෙ වගේම පඨවි කසිනේ ဒုတိය ධානයෙන් තේජෝ කසිනේ ဒုတိය ධානයට. ඒකෙන් පස්සේ වායෝ නීල කසිනේ ဒုတိය ධානයට. ලෝහිත කසිනේ ဒုတိය ධානයට. ඒ වගේම ආපෝ කසිනේ ဒုတိය ධානයෙන් වායෝ කසිනේ ဒုတိය ධානයට. පීත කසිනේ ဒုတိය ධානයට ඕදාත කසිනේ ဒုတိය. මේවත් මාරු වෙනවා. මේ විදිහට මේ ධාන 8ටම මේ කරන්නට ඕනේ. ප්‍රථම ආකාසානං ඡායතන පඨවි කසිනේ ආකාසානං ඡායතනෙන් මොකද්ද තේජෝ කසිනේ ආකාසානං ඡායතනෙට මෙහෙම 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 මේක යන්නට ඕනේ. ඒතරේ කෙලින්ම ඒ මොනවද ධාන අරමුණු කරගෙන තමයි තමන් අරමුණු. ඒ කියන්නේ තමන්ට හිතට ඒ ධානයේ කෙලින්ම ගන්නට පුළුවන් බව තියෙන්නට ඕනේ. කෙලින්ම දැන් උදාහරණයකට මුලදී දැන් උදාහරණ පඨවි කසිනේ උගුල්වල ආකාසානං ඡායතන ඇවිල්ලා ඊට පස්සේ තේජෝ ඊට පස්සේ ගත්තොත් එහෙම තේජෝ කසිනේ අරමුණු කළා ඒක උගුල්වල ආකාසානයට සමවදිනවා. මුලදී කරන්නේ එහෙමයි. පඨවි කසිනේට පඨවි කසිනේ දැන් කසිනේ නිමිත්ත අරගෙන ඒක උගුල්වල ආකාසානංච සමවදිනා. ඊළඟ තේජෝ කසිනේ උගුල්වල ඒකේ ආකාසානංච. ඊට පස්සේ ඕද මොනවද නීල කසිනේ උගුල්වල ඒකේ ආකාසාන. ඊට පස්සේ පස්සේ වෙන්නේ මොකද්ද? එහෙම උගුල්ලීමක් අවශ්‍ය වන්නේ නැහැ. කෙලින්ම මේ දෙහන්ට සමවදිනවා. පඨවි කසිනේ ආකාශය තේජෝ කසිනේ ආකාශය ඒ අදහස තමන්ට තියෙනවා. ඒ තමන් අදහස් කරන්න දෙන්නේ. මොකද මේ ධානය ඊතරම් හුරු කරනවා මේකට. මේක නැවත හුරු කරලා මොකද වෙන්නේ? ඒ ධානවලට වේගෙන් වේගෙන් ක්ෂණයකින් ක්ෂණයකින් සමවදින්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ එක ඉතාම අමාරු එකක්. බලමු ඊළඟ එක මොකද්ද කියලා. මේක තාම අපහසු එකක්. හරි. මේකට අමාරු මේක ඇත්තටම. මොකද්ද ඊළඟට තියෙන්නේ? ඥාන කසිනුක්ඛන්තික දෙකම පණිනවා. දෙකම පන්න මොකද්ද? පඨවි කසිනේ ප්‍රථම ධානයට සමවැදිලා ධානය මාරු කරනවා. තෘතිය ධානයට යන්න ඕනේ. හැබැයි පඨවි කසිනේම නෙවෙයි. ජානුක්කන්තනේ උක්කන්තිය කරනවා, කසිනුක්කන්තියත් කරනවා. ඒ කියන්නේ ආපෝ නැතුව තේජෝගේ තෘතිය ධානයට යන්නට ඕන. හරිනේ? කෙලින්ම පඨවි කසිනේ ප්‍රථම ධානයෙන් ධානයේ උක්කන්තනය කරාම තෘතිය ධානයට, කසිනේ උක්කන්තනය කරාම තේජෝ ධාන. තේජෝවල තුනට යන්නට ඕන. තේජෝවල තුනට යන්නට ඕන. හිතා ගන්නත් බැරි වෙන පළ සමාලන්නේ. මොකද්ද දැන්? පඨවි එකෙන් පස්සේ තේජෝ එන්න ඕනේ. පඨවි ආපෝ තේජෝ 1 2 3 තේජෝවල තුනට යන්නට. ඊට පස්සේ මොකද්ද එන්නට ඕනේ? තේජෝ නැ වායෝනේ. වායෝ අතහැරලා නීල. නීල එකේ පහට, තුනෙන් පහට. නීල එකේ ආකාසානංචායතනට යන්නට. නීල කසිනේ උගුල්වල ආකාසානංචන සමෝදින්නට. ඒතර නීල කසිනේ තියාගෙන නීල කසිනේ ඇති කරගෙන ඒක උගුල්වල ආකාසානංචන සමෝදින්නට. පස්සේ කෙලින්ම ආයෙ හිම හිතන්නේ නැහැ. කෙලින්ම ආකාසානංචන සමෝදිනවා. නීල කසිනේ. නීල කසිනේ ආකාශය කොම ඒකට කෙලින්ම වෙනවා. මොකද හිතර දැන් හුරුයි නීල කසිනේ ආකාශය කොම ඒ කියන්නේ එකම රූප වුණාට ඒ අදහසට ටක් ගාලා යන්නට පුළුවන්. අදහසට යන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නීල කසිනේ ආකාශය නීල පීත ලෝහිත වෙන්න එපේ. කසිනේ පනින්න එපේ. ලෝහිත. ලෝහිත එකේ 7. 7 කියන්නේ මොකද්ද? ආකින්චඤ්ඤාය. ලෝහිත එකේ 7ට යන්නට. ඒ වගේම පඨවි කසිනේ දෙකෙන් පටන් ගත්තොත් පඨවි කසිනේ 2 ဒုတိය ධානය ආපෝ කස් තේජෝ කසිනේ චතුර්ථ ධානය. ඊට පස්සේ නීල කසිනේ විඥානං ඡායතනය. ඊළඟට ලෝහිත කසිනේ නේව සංඥාන සංඥා. එහෙමත් නැත්නම් ආපෝ කසිනේ එකට සමවැදිනොත් අන්න බලන්න. ආපෝ එකට සමවැදිනොත් වායෝ තුන. ඊට පස්සේ වායෝ තුන හරිනේ ආපෝ වායෝ තුන පීත පහ ඕදාත හත. ආපෝ දෙකට සමවැදුනොත් වායෝ 4 පීත 6 ඕදාත 8. මේ විදිහට දැන් මේක කියනකොටත් පැටලෙනවනේ. මේ ධානයේට ටටටට ගල සමවද. මේක තාම මේක අමාරු මේක. 9 වෙනි එක සාමාන්‍යයෙන් ඒ යෝගින් කියන 9 වෙනි කසින ඥාන කසිනුක්කන්තික කියලා කියන්නේ දෙකම පැන පැන යනවා කියන. යෝගියා පඨවි කසිනේහි ප්‍රථම අධ්‍යයනට සමවැදී අනතුරුව තේජෝ කසිනේ තෘතිය අධ්‍යයනට සමවැදී අනතුරුව නීල කසිනේ උගලවා ආකාසා නංචායතනය ධ්‍යානයටද අනතුරුව ලෝහිත කසිනේන් ආකින්චඤ්ඤායතන ධ්‍යානයටද සමවැදී මෙලෙසට සියවර දහස්වර කරයි මෙම අදහස විසුද්ධි මාර්ගයේ දක්වා ඇත්තේ පහත පරිදි. මෙහි ලෝහිත කසිනේතෝ ආකාසා නංචායතනම් පාඨේ විස්තර කළ යුත්තේ පහත පරිදි. නීල කසිනය උගලවා ආකාසා නංචායතන සමවැද ලෝහිත කසිනේ ආවර්ජනා කරමින් ඒ අභිමකුට ඒ උගුලවීමෙන් එළඹුණු කසිනුග්ගාටික මාකාසෙහි මනසිකාර නොකිරීමෙන් ආකාසානංචායතන ධ්‍යානට සමවැද එහි පෙර පැවිති විඤ්ඤාණංචායතනයාගේ විඤ්ඤාණයාගේ අපගමණය මෙනෙහි කිරීමෙන් ආකින්චඤ්ඤායතන සමවැද. මේක ක්‍රම කීපයකට විස්තර කරන්න පුළුවන්. නමුත් ඒ කරන යෝගීන්ගේ අදහස තමයි මේක මුලදී මේ විදිහට පිළිවෙලින් කරාට පස්සේ යනකොට කෙලින්ම ලෝහිතේහි විඤ්ඤාණංචායතන ලෝහිතේ විඤ්ඤාණංචායතන කියලා හිතෙන් ආවර්ජනා කරන්න විතරයි තියෙන්නේ. ඒ ධානයට අග්ගල තමයි සමවදින. මොකද මුල ඉඳලම මේ විදිහට විඤ්ඤාණංචායතන එකෙන් එකට සමවදින හුරු කරලා තියෙන නිසා මුලදී අර නීල කසිනේ ඉදිරියට ගෙනල්ලා ඒක උගුලවලා ආකාසානංචායතන සමවදිනවා. ඊට පස්සේ ලෝහිත කසිනේ ගෙනල්ලා ඒකේ ආකාසානංචායතන සමවදිච්ච හිත මේවා කරලා මොනවද ආකාස සමවේද එහි මොනවාද එහි තිබිච්ච විඥානයේ අපගමණය මෙනෙහි කරනවා. ඒවා පිළිවෙලින් මුලදි කරාට පස්සේ කෙලින්ම වේගෙන් ඒ ධානයට සමවදිනවා කියලා දක්වනවා. ඒ නිසා මෙසේ කසිනේ සහ ධානය යන දෙකම උක්කමණය කොට එකක් හැර එකක් සමවැදීම ඥාන කසිනුක්කන්තික නම් වූ චිත්ත පරිදමණයයි. ඔන්න ඔය තමයි මුල් 9. ඒක පැහැදිලිනේ. කසිනේ ධානයෙන් පිරිවරට ගියා අනුලෝමව 1යි, පටිලෝමව 1යි, අනුලෝම පටිලෝම 1යි 3යි. කසිනේ පිරිවෙලින් ගියා අනුලෝමව, පටිලෝමව, අනුලෝම පටිලෝම. ඒක වගේම මොනවාද ආපෝ එකෙත් මේ විදිහට 8ටම, ඒ කියන්නේ දැන් පටවියේ ගියා මෙහෙම පිරිවෙලට ගිහිල්ලා ආපහු ආවා දෙකම කරා. ඊට පස්සේ ආපෝ එකෙත් ඒ විදිහටම යනවා. ඒත් මේ 8ෙන් මේක කරනවා. පටවියේ ඊපස්සේ මොනවාද ඊළඟට කරේ කසිනුක්කන්දේ ප්‍රථම ධානයේ මේ 8ටම සමවදිනවා අනුලෝමව 1යි පටිලෝමව 1යි අනුලෝම පටිලෝම. ඒක අනිත් ධාන වලටත් කරනවා. එතකොට 3ක් ඉවරයි. ඒ කියන්නේ ඥාන අනුලෝම, ඥාන පටිලෝම, ඥාන අනුලෝම පටිලෝම. ඒක අනිත් ධාන වලටත් කරනවා. අනිත් කසින වලටත්. එතකොට ඒකේ 3යි. ඊට පස්සේ කසින අනුලෝම කසින පටිලෝම කසින අනුලෝම පටිලෝම. ඒතර 3යි. අනිත් ධ්‍යාන වලටත් කරනවා. හරි. ඒක අතිරේකව කරන එකනේ. ඒතර 6යි. ඊළඟට කරේ මොකද්ද? ඥාන උක්කන්තික ධ්‍යානෙන් ධ්‍යානට පැන පැන යනවා. 1ෙන් 3ට 3ෙන් 5ට 5ෙන් 7ට 2ෙන් 4 4ෙන් 6 4ෙන් 6ෙන් 8. ඒක ආපෝ කසිනටත් කරනවා. තේජෝ කසිනටත් කරනවා. ඒතර ඒක ඥානුක්කන්තික 1යි. ඒක තමයි 7 වෙනි එක. 8 වෙනි එක මොකද්ද? කසිනුක්කන්තික. කසිනේ මාරු කරනවා. පඨවියෙන් තේජෝ, තේජෝගෙන් නීල, නීල ලෝහිත. ආපෝ වායෝ ආපෝ වායෝ පීත ඕදාත. ඒක රිවර්ස් එකත් ඕනම් කරත හැකි. එහෙමත් කරත හැකි. අනිත් පැත්තට පටිලෝම. එතකොට ඒක අනුලෝම විතරක් කරාම ඇති. මේක ඒ පැත්තට නේද? ඒතර ජානුක් කසිනුක්ක. ඒක තව එකක්. ඒක ဒုတိය අධ්‍යයනටත් කරන්න පුළුවන්. තෘතිය අධ්‍යයනටත් කරන්න පුළුවන්. හරිනේ? එතකොට ඒක 8 වෙනි එක. කසිනුක් ජානුක් ජානේ පැන පැන ගියා. කසිනේ පැන පැන. ඊට පස්සේ ජාන කසිනුක්කන්තික. මේක තමයි අමාරු එක. ධානයේ කසිනේ දෙකම පනිනවා. ඒ කියන්නේ පඨවි එකේ ඉඳලා තේජෝ 3ට නීල 5ට ලෝහිත 7ට. එහෙම නැත්නම් පඨවි දෙකේ ඉඳලා ලෝහිත පඨවි දෙකේ ඉඳලා තේජෝ 4ට ඊට පස්සේ නීල 6ට පීත 8ට. ඒ වගේම ආපෝ වලින් පටන් ගත්තොත් එහෙම. ඒක දෙකම ඒක 9 වෙනි එක. මේක තමයි අමාරුයි. මේ විදිහට චිත්ත පරිදමනේ සිද්ධ කරන්නට ඕනේ. මේක සාමාන්‍යයෙන් 9 වෙනි එක තමයි කාලයක් යනවා කියලා කියන්නේ. ඒතර මේ ටික කරාට පස්සේ ඊළඟට තවත් තියෙනවා පරිදමන පහක්. ඒ පරිදමන පහ සිද්ධ කරාම එයා චුද්ධ සාකාරයෙන් සිත වශී කරපු කෙනෙක් බවට පත් වෙනවා. කාල වේලාව අවසන් ඉතිරි ටිකත් අපි නැවත මේක මැඳගෙන මතක් කිරීමක් කරලා ඊළඟ සතියේ මේ සියලු චිත්ත පරිදමනයන් අපි සාකච්ඡා කරනවා. මේකේ සමහර තැන් මොකද්ද ඉලැප්ස් වෙන මොනවද එකිනෙක මෙයා වෙනවා තියෙනවා, ඕලැප් වෙනවා තියෙනවා. ඒ ටිකත් අපි කොහොමද විස්තර කරන්න කියලා කතා කරලා ඊළඟට ඉදිරිවිද අභිඥාවේ ඉපදවීමේ දුෂ්කරත්වය ආදී ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි මේ චිත්ත පරිදමනේ සිද්ධ කරා කියලා කියන්නේ සිත අතිශයින්ම වශී භාවයට පත් වෙන. මේ වගේ කෙනෙක්ට විදර්ශනා භාවනාවක් කිමිතාම හොඳින් කරගන්න අවකාශ ලැබෙනවා. මේ තරම් දැන් තේරුම් ගන්න ධ්‍යානයකට සමවදිනවා කියන්නේ කොච්චර අපහසුද? ධ්‍යානයක් උපදවා ගන්න කියන්නේ කොච්චර අපහසුද? ධ්‍යානයක් වශී කරනවා කියන්නේ කොච්චර අපහසුද? මේ ධ්‍යාන වශී කරලා ධ්‍යාන 64ක් එක මේ වගේ සෙල්ලම් කරනවා කියන්නේ. මේකට කියන්නේ ධ්‍යාන ක්‍රීඩාව කියලා. මේ ධ්‍යාන ක්‍රීඩාවක් මේ. මේ ධ්‍යාන ක්‍රීඩාව සිද්ධ කිරීම කොතරම් අපහසු දෙයක්ද? ඒතර මේ මට්ටමට මේක සිද්ධ කරගත්තොත් කවුරු හරි ඔහුගේ සිත කියනවා ඒවං සමාහිතේ චitte මුදු භූතේ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝධාතේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පතේ කියලා බුදුරණන් අහසේ විස්තර කරන්න ඒ විදිහට. එසේ කර්මන්නේ වූ ඊටාම යෝග්‍ය වූ අතිශය ප්‍රභාස්වර වූ මේ සිත යොදා ගන්නවා මොකටද? පුබ්බේ නිවාසං අනුසරණාය. ඒ කියන්නේ పూర్වයේ භවය සිහි කරන්න යොදා ගන්නවා. දිබ්බාය සෝත ධාතුයා අතික්කන්ත මානසිකාය සත්තේ පජානාති. දිවසින් සත්තු දකින්න යොදා ගන්නවා. තුන්වෙනි එක ආසවක්ඛයාය අබිනින්නාමේති. විදර්ශනාවට යොමු කරවන. මේ තරම් පරිශුද්ධ වූ සිත විදර්ශනාවට යොමු කිරීම බුදුරණසේ ඒක කරේ. තථාගතයන් වහන්සේ ඒක තමයි කරේ. උන්වහන්සේ කරේ මේ තරම් මේ පරිශුද්ධ වූ සිත උන්වහන්සේ චුද්දසාකාර වශී කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද හේතුව උන්වහන්සේගේ භාවිත පාරමිතී තිබෙච්ච නිසා. මේ මට්ටමට ගේන සිතට කියනවා අෂ්ට ධර්ම සමෝදානේ යුක්ත අබිනීහාරක්කම සිත කියලා. ඒ කියන්නේ යොදන්න සුදුසුයි. මොනවට යොදන්න? මොනවටද භාවිතා කරන්න සුදුසු? පෙර භවයේ සිහි කරන්න සුදුසුයි. දිවසින් සත්‍යෝ දකින්නට සුදුසුයි. දිව්‍ය ලෝක අපාය දකින්නට සුදුසුයි. සහ ආශ්‍රවක්ෂය සඳහා විදර්ශනාවට අතිශයින්ම සුදුසුයි මේ සිත. එනිසා මේ මට්ටමට කවුරු හරි ගියොත් ඒ කෙනාට ඒ විදර්ශනා භාවනාව මතක තියාගෙන කවුරු හරි මේ මට්ටමට ගියොත් අතිශය සවිස්තරව විදර්ශනාව කියලා දෙනවා කරන්න කියනවා. අතිශය දැන් පාවොක්වාදී භාවනා මැදස්තනවල තාම සවිස්තරව මේ විදර්ශනාව කරන්න දෙනවා. ඒක තවත් ධර්මඥාන ආදී තන සූවිසි ප්‍රත්‍ය ආදී පවා යොදාගෙන ඒ විදර්ශනාව යොමු කරවන්නට උපකදේශ ලබා දෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා හැබැයි ඒ මට්ටමට ගියේ නැත්නම් ඒ මට්ටමින් අපිට විදර්ශනා කරගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉන්නවනේ සුක්ඛ විපස්සකා යානිකේක්, සුද්ධ විදර්ශනා යානිකේක්, සමත යානිකේක්, සමත යානිකේක් අතරත් අභිඥාව ලබලා ඒකෙන් විදර්ශනාවද බෝධිසත්වයන් වහන්සේ කරේ. අභිඥා ටික ලබලා තමයි විදර්ශනාව කරේ. ඒක තමයි ඉහළම කරන්න පුළුවන් විදර්ශන. ඒක බුදුරජාණන් වහන්සේ ඉහළම මට්ටමින් තමයි විදර්ශනාව සිද්ධ කරේ. එතකොට ඒක හරියට සම්පූර්ණයෙන් ආලෝකමත්ව ඉතාම පිරිසිදුව තමන්ට ඉතාම පැහැදිලිව විදර්ශනාව සිද්ධ වෙනවා. ඉතාම පැහැදිලිව යන එකක්. සුද්ධ විපස්සනා යಾನිකයා හරි බොහොම අඳුර, ඒ කියන්නේ අඩු ආලෝකයෙන් අඩු වයිබ් මේකකින් තමයි මේ ගමන යන්නේ. නමුත් ඒක පුළුවන් යන්නේ. එයාට යන්න පුළුවන්. නමුත් එයාගේ ගමන් මඟ හරිම පැහැදිලි නෑ. මේත පැහැදිලි කියන්නේ ඒක ඒතරම් මේතරම් ප්‍රකටව පහළ වෙන්නේ එයාට සංස්කාර ධර්මියෝ. නමුත් මේ මට්ටමට හිත පරිදමණය කරපු කෙනාට ඉතාම ඉහලින් කරන මේ තමයි විදර්ශනා කරන්න පුළුවන් මට්ටමට හිත හදන උපරිම තැන. මතක තියාගන්න. උපරිම තැන. අභිඥා ලබල විදර්ශනාවට යනවා කියලා කියන්නේ ඒ විදර්ශනාව විශිෂ්ට ලෙස සිද්ධ කරන්නට පුළුවන්. හැබැයි ඒක අනිවාර්යංගයක් නෙවෙයි, අනිවාර්යංගයක් නෙවෙයි. ඉතින් මෙහා විදර්ශනාව ආරම්භ කරන්නට පුළුවන්. ධානයක් ලැබලා අෂ්ටසමාපatti ලැබලා විදර්ශනා කරන්නට පුළුවන්. රූපාවචර ධාන විතරක් ලැබලා විදර්ශනා කරන්න පුළුවන්. උපචාර සමාධියල විදර්ශනා කරන්න පුළුවන්. එහෙනම් පරිකර්ම සමාධියල විදර්ශනා ලබන්න පුළුවන්. ඉතින් හිතාම සුළු චිත්ත සමාධියකින් විදර්ශනාව ආරම්භ කරලා විදර්ශනාව තුලින් සමතේ දියුණු කරලා මාර්ගඵල කරා යන්නට පුළුවන්. ඒක තමන්ගේ choice එක තමන් තීරණය කරගන්නට පුළුවන්. නමුත් කවුරු හරි මේ මට්ටමට චිත්ත පරිදමණය සිද්ධ කරොත් ඔහුට විදර්ශනාව ඉතාම සුවසේ පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන්. හදයි එහෙමනම් අපි දැන් ඊළඟ දවසේ ඊළඟ චිත්ත පරිදමන පහ කතා කරලා අපි ඉදිරියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි මම ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා.
සරසයන්
එනවා එනවා කියන්න.
සරසදා ධ්‍යාන ලබා ගැනීම පරිපූර්ණ කර ගැනීම ඉතාමත් මේ උපකාරී වෙනවා කියලා තේරෙනවා සාන්දන්ස ලෞකිකව. මම අහලා තියෙන සූත්‍ර දේශනා පරිදි විපාණයකට මම හිතන්නේ බින්දු වල පාරක්වාද සාන්දන්සයේ දෙකෙදි අර අන්නාගේ විචාරසි පාත්‍රයක් කනුවක් පොඩ කියලා ඒක ගත්තේලාවේ මේ ඒකට මම හිතන්නේ විග්‍රහ කරා අර ස්ත්‍රිය කාත්‍රමගන්දීයක නුවත පෙන්නනවා වගේ වැඩක් සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය වැඩි පෙන්නනකට ඔය කරන්න පුළුවන්
නෑ නෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රසිද්ධියේ මිනිස්සු ඉදිරියේ වගේ තරඟයක් නෙතන තිබුණේ. දැන් මේ තරඟයක් ඒ කියන්නේ කවුරු හරි ගන්න කෙනාට මේක ලැබෙනවා කියලා. නමුත් සමහර තැන්වල බුදුරජාණන් වහන්සේම සූත්‍ර අපේ විනය පිටකේම හම්බ වෙනවා. මේ කාටද මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි කරන්නට කියලා උපදෙස් දෙනවා. ඉර්ධි ප්‍රාතිහාරය පානේ. ඉර්ධි ප්‍රාතිහාරය පානවා කියන එක ප්‍රතික්ෂේප කළ නැහැ කොහොමවත්. ඒ ශික්ෂාපදයක් පනවල පින්දල බාරද්වජ ස්වාමීන් වහන්සේගේ මේකෙන් පස්සේ ඒ පාත්‍රය මිදවනවා. ඒ ඉර්ධි ප්‍රාතිහාරය පාලගත්ත ප්‍රාත්‍ය මිදලා බිඳවලා විකූර්වන ඉර්ධිය සිද්ධ කිරීම තමයි ප්‍රතික්ෂේප කරන්නේ. විකූර්වන ඉර්ධිය. ඒ කියන්නේ තමන්ගේ ෆෝම් එක වෙනස් කර ගැනීම. අනිත් ඉර්ධි ප්‍රාතිහාරයේ පෑම කොහෙ ප්‍රතික්ෂේප කළා නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ එක වතාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් මට ඒ සූත්‍රය මම මජ්ක්‍ධිම 50කේ තියෙන සූත්‍රයක් අතරම ඒ තෙරුන් එයා ජනුසෝනි හරි මට මතක නැහැ බ්‍රාහ්මණයාගේ නම එයාට එයා බුදුරජාණන් වහන්සේ එක්ක මුණ ගැහලා අන්තිමට එතුමාට අභිඥා උපදවන්න විශේෂ උපදෙස් දෙනවා එයාට ඉර්ධි ප්‍රාතිහාරය පාන උපදෙස් ඒ කියන්නේ ඉර්ධි විද ඥානෙ උපදවා ගන්න උපදෙස් දෙනවා එයාට විදර්ශනාව කියලා දෙන්නේ අභිඥා උපදවාගෙන ඉතර පස්සේ සාමාන්‍ය ඵල සූත්‍ර ආදීදී විශේෂයෙන් මේ අභිඥාව ගැන විශේෂ වර්ණාවන් බුද්ධ වචනනේ මේ ඔක්කොම. ඒ නිසා එහෙම අභිඥාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ උන්වහන්සේ. අභිඥාව කියන්නේ විශිෂ්ට ඥානයක්. යමක ප්‍රාතිහාරය තමයි ඒකේ කෙලවර. ඒක අසාධාරණ ඥානයක්. ඉතින් අර අතනදී කියන්නේ අර තරංගයක් වශයෙන් ඒක කරන්නේ. මොකද මේ කවුරු හරි ගත්තොත් එයාට තමයි ලැබෙන්නේ කියනකොට සහ එතන වෙන්නේ ඇත්තටම ඒකටත් වඩා එතන සිද්ධ වෙන්නේ ආපහු ඒක පාල එනකොට මිනිස්සු ඇවිල්ලා කියනවා අපි දැක්කේ නැහැ අපි දැක්කේ නැහැ අපිටත් පේනන අපිටත් පේනන අපිටත් පේනන කියලා. ඉතින් මහා කෝලහලයක් වෙනවා. නගරේ කියන්නේ හැම තුම්මන් හන්දියකම උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය පාන්න වෙනවා. ඒතර මේක too much. මේක too much. ඒ කියන්නේ අනේ මට මමත් දැක්කේ නැහැ මටත් පේන්නන්න කියනවා. ඉතින් අපි අපිත් දැක්කේ නැහැ අපිට. ඉතින් උන්වහන්සේ ඒකට හරියන්න කේට කරනවා. මේක ඉතින් අපි උන අපිට උනත් තේරෙනවා ඒක දැන් too much නේ ඒක too much. ඒතකොට ඒකට බුදුරයන් වහන්සේගේ නිග්‍රහය හම්බ වෙනවා. හරියට කාන්තාවක් තමන්ගේ මොකද්ද නිරුවත පෙන්නනවා වගේ සිද්ධියක් කියලා. එහෙම නැතු ඉර්ධියට ගරහ කරනවා එහෙම කියලා එකක් නැහැ. ඒක තැනක කියනවා ඉතින් බ්‍රාහ්මණියෝ ඉර්ධියෙන් යනවා ගඟ හරලා බුදුරණන් වහන්සේ අහනවා තොටියගෙන් මිල කීයද කියලා. ඊට පස්සේ කියනවා මෙච්චරයි කහවණු ගාන මේක. ඒකේ වටිනා එන ඔය දෙකේ වටිනාකම එකයි කියලා කියනවා. එක තැනක. තව තැනක බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මිනිස්සු මොනවද පාරු හදහද ඉන්නවා ගංගතරණය කරන්න බුදුරජාණන් වහන්සේ ඉර්ධියෙන් වඩිනවා. ඉර්ධියෙන් වැඩලා එහා පැත්තට කියනවා මිනිස්සු පාරු හදහද ඉන්නකොට විශේෂ ආර්යෝ ක්ෂණයකින් ඉර්ධියෙන් ගංගතරණය කළා කියලා ඉර්ධිය වර්ණනා කරනවා. ඒ නිසා මේ අවස්ථාන රූප එක එක තැන්වල බුදුරජාණන් වහන්සේ
දේශනාවන් සිද්ධ කළ තිනා. ඉර්දි ප්‍රාතිහාරයේ පෑම, ඉර්දි ඉපදවීම, ධ්‍යාන ඉපදවීම කියන එක හැමතිස්සෙම සත්වයාට යහපත පිණිස පවතින එකක්. හරියට ඒක යොදාගත්තොත් අසඤ්ඤ සත්වේ අපිට ගරන් කරන්න බෑ. අසඤ්ඤ සත්වේ බ්‍රහ්ම ලෝකේ හිටියොත් ඉතින් හම්බ වෙනවා බුදුහාමුදුරුවන්. අසඤ්ඤ සත්වේ නේ අපි කිව්වේ. අසඤ්ඤ සත්‍ය හිතක් නැහැ නේ. ඉතින් ඒතර ඊද නැද්ද කියලා එහෙම අදිෂ්ඨානේ බලයෙන් මැද දිනවද කියලා එහෙම එකක් කියන්න බෑ. ඒක වග කියන්න බෑ. උපරිමේ ආව කල්ප 500 කදී මේක මැද චුත වෙන්න පුළුවන් කෙනෙක්. ඒ ධානයේ තියෙන බලය අනුව කෙනෙක් මැද චුත වෙන්නට පුළුවන් උපරිමේ 500 යන්නේ. ඉතින් ඒක ගරන් කරන්න බෑ අසඤ්ඤ සත්‍යයට මේ වෙලාවේ අපි රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද හේතුව අනිවාර්යෙන් බොහෝ දුරට ගියොත් ඉතින් මෛත්‍රී බුදුහාමුදුරු මිස් වෙනවා. ඒක ඉතින් බොහෝ දුරට වෙන එකක් අසඤ්ඤ සත්‍යට ගියොත්. ඒක පුද්ගලයානුව ප්‍රතිබද්ධයි සහ මේ සමහර අයට එහෙම හිතන් හිටියට බුදුවරු හමු වෙලාම තමයි නිවන් දකින්න වෙන්නේ. ඒ නිසා බුදුවරේ හමු වෙන්න හිතනවා කියන එක ලොකු දෙයක්. හැබැයි බුදුවරු හම්බ වෙලාම නිවන් දකින්න ඕනේ කියන එක වෙනයි, බුදුවරයෙක් මුණ ගැසේවා කියන එක වෙනයි. ඒක දෙකක්. ඒතකොට මට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ නිවන් දකින්න බැරි කෙනා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ප්‍රාර්ථනාව තියන් ඉන්න එක හැමතිස්සෙම ඇඟට ගුණයි. ඉතින් Taman නිවන් දකින්න උපකාර කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් බාධා කරන්නේ මේ උන්වහන්සේගේ මේක. නෑ මම නිවන් දකින්න ඕනේ බුදුවරයෙක් හමු වෙලාමයි. එතකොට ඉතින් ඒක වෙනම කතාවක්. එතකොට එයාගේ රුචියනේ මට අග්‍ර ශ්‍රාවක වෙන්නට ඕනේ. එහෙමනම් ඉතින් කියන්නේ බුදු අග්‍ර ශ්‍රාවක දුරයත් නිවන් පහ පරක්කු කරා කියලා හිතන නිග්‍රහ කරන්න වෙනවා. එහෙම කරන්නේ නැහැ නේ කවුරු? එනදී සාරිපුත්ත හාමුදුරන්ටත් ඔය කතාවම කියන්න වෙනවද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්ස දැන් පංච අභිඥා ලබන්නේ නැතුව ධ්‍යාන මට්ටමක ඉන්න කෙනෙක්ට ඒ කියන්නේ ගොඩක් දුර බලන්න බෑ. සාමාන්‍යයෙන් ආවට මේ වෙසෙන ඇහැට පේන්නේ සත්‍ය බලන්න පුළුවන් වෙනවා නේද ස්වාමීන් වහන්ස?
ඒක වෙන්න පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ. වෙන්න පුළුවන් නැහැ කියන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් සත්‍යද නැද්ද කියලා මට ගරන් කරන්නත් බෑ. නමුත් අර චුද්දසාකාරයෙන් වශී කළ ආලෝකය පතරල බලන්නේ ගැන අපිට ඒ කියන්නේ ඒක ධර්මානුකූලව ගරන් කරන්න පුළුවන් මේක එහෙම පේනවා කියලා. නමුත් අනිත්‍යවල සමහරුන්ට පේන්න පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ. එහෙම හැකියාවන් තියෙන්න පුළුවන් සමහර සත්වයන්ට. සමහරුන්ට ඉතින් එහෙම නැතුවත් පේන අවස්ථා තියෙනවනේ. සමාධි නැතුවත් පේන අවස්ථා වෙන අනිවාර්යෙන් ධානයක් ලැබලා ඒ ආලෝකයෙන් පේන අවස්ථා තියෙන්නට පුළුවන් ඒ කසින ආලෝකයෙන්. ඉතින් ඒ නිසා ඒක ස්ථිර නැහැ. ඒක තියෙන. ඒක ස්ථිර නැහැ. ඒක මට උත්තරයක් දෙන්න බැහැ. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඉතින් වෙන අර අහවලාට පේනවා. ඉතින් ඒක ගැන මම වග කියන්නේ නැහැ. පේනවද නැද්ද?
බොම්මාට දෙවරුයි ඔය ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ ඇහැට නොපෙන වෙන්දා දැක්කේ නැති නිකන් ඔය ගස් උඩ හැමතැනම ඉන්න සත්තු මේ වගේ අර පොට්ටක්ස් එහෙම මේ එක මේ ධාන මට්ටමකට ආවා.
ධානේ ඉන්නකොට පේන්නේ නැහැ. ධානේ ඉන්නකොට නම් පේන්න බෑ. එතකොට ඒක ධානයක් නෙවෙයි. ඒ ධාන ආලෝකයේ පතුරවලා බලනකොට සමහර විට පේන්න පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ ඒක. මට ඒකට උත්තරයක් දෙන්න මට කියන්න බෑ.
ධානයේ
ඔව්
ගොඩක් ඉන්සානසයගේ
වෙන්න පුළුවන්. මම ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් ඒක අහවලාට පේනවා අහවලාට පේනවාද කියලා මට කියන්න තේරෙන්නේ අනිවාර්යෙන් ඒක හරිද වැරදිද කියලා. එහෙම කියන්න බෑ. මොකද ඒක පොසිබිලිටියක් විතරයි. චුද්දසාකාර වශී ඇති කරලා ආලෝකයේ පතරවලා බලන එක තමයි සාමාන්‍යයෙන් ක්‍රමය. දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හමුදුරන්ගේ කතාවේ තියෙනවා උන්වහන්සේගේ රෙකෝඩින් එකේ තියෙන එක. උන්වහන්සේට ධානයටපත් නොවීම ඒ සමාධි හැකියාවෙන් එක දේවල් බලන්න පුළුවන්. මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් හැකියාව වගේ දේ අනිවාර්යෙන් මහා බෝධිසත්වයෙක් ලෙස සසර පෙරුම් පුරපු නිසා උන්වහන්සේට ඒ යම් සමාධි මට්ටමකිනුත් විශේෂ දේවල් උනා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ ඉතින් සිද්ධි තියෙන්න පුළුවන් සමහර අයට. දැන් සමහරුන්ට ඔය මොනවද වරම් මෙහෙම ලැබිලා පේනවා කියලා සමහරු කියනවා. මම දන්නේ ඉතින් ඒ මිනිස්සු කියනවා ඉතින් ඒක වඩා නිග්ලෙක් කරන්න බෑ. සමහර අයට එහෙම අමනුෂ්‍ය පෙනිච්ච අවස්ථාවේ ධර්මයේ දැක්වෙනවා. සමහරුන්ට එකපාර ජාති ස්මරණ ඥානයේ පහළ වෙලා අතීත භවයේ සිහි කරපු අවස්ථා ගැන කියවෙනවා. ඉතින් ඒ නිසා exceptional cases තියෙන්නට පුළුවන්. නමුත් systematically පිළිවෙලින් ගිහිලා අධිගමනය කරන්න කොහොමද මෙන්න මේ චුද්ධ සාකාර වශී භාවය ඇති කරගෙන තමන් සසර උපනිශ්‍රේ ආසන්න බවල උපනිශ්‍රේ තියෙන කෙනෙක් නම් චතුර්ථ ධානයේ පමණක් වශී කරලා මේක අපි ඉදිරියේදී කතා කරනවා පමණක් වශී කරලත් මේ කියපු අභිඥා ටික ලබන්නට පුළුවන් බවක් තියෙනවා.
තේරෙන්නේ සම්ස්තව ප්‍රශ්නයක් කරනවා දැන් ඔය ආනාපාන සතිය භාවනාවේදී අර ආලෝකමත් වෙන තැනක් තියෙනවනේ සම්නස් ඉතාම හොඳට ආලෝකය කැතිරිලා වගේ පේන තැනක් වෙනවනේ සම්නස් එතන ආරමුණු කරන්න බයිද ආලෝක කසිනියක් වඩද්දි ඒකෙන් යන්න බයිද කසිනිය
එහෙම සාමාන්‍යයෙන් කියන්නේ මේ කරන්න කියන්නේ මොකද කසිනයක් වෙනකොට මොකරි හැඩයක් තියෙන්න බෑනේ හැඩයක් සහිත දෙයක් නේ ගන්නට වෙන්නේ ඉතින් ඒක හැඩයක් ලෙස අරමුණු කළා මම කිසිම ගුරුවරයෙක්ගෙන් එහෙම අහලා නැහැ ඒ ආලෝකේ පාවිතා කරනවා කියලා ටෙක්නිකලි ඕනම් කෙනෙක්ට කියත හැකි නමුත් ඒක හිතට වැටෙන ආලෝකයක් මිසක් සත්‍ය වශයෙන් තියෙන ආලෝකයක් නෙවෙයිනේ ඉතින් ඒ නිසා ඒක පාවිච්චි කරන්න බෑ කියන එක තමයි මගේ නම් අදහස ඒකට අවධානය නොදී ආනාපානසතිය වඩ아가ගෙන යන්න තියෙනවා
ඔව් සම්මත ගුරුවරයා නම් කියනවනේ ඒකට අවධානය දෙන්න එපා කියලා.
ඔව් එපා.
නමුත් නෑ. එපා කියනවනේ දැන් සම්මතසේ ඒ වුණාට දැන් මේ අපේ කරුවෙක් කෙනෙක් නම් චුට්ටක් ආලෝකයේ බලන්නේ දෙක දීප්තිමත් වෙලා පේනවනේ හුඟක්ම. එතකොට මට හිතෙන්නේ මට ඒකෙන් ආලෝක කසිනේ.
බෑ බෑ ආලෝක කසිනේ වැඩනකොට ප්‍රයෝජනයක් වෙන්නම් සැබෑ ආලෝකයක් වෙන්න තෝරන. ඒකයි තියෙන පොයින්ට් එක. ඒක සැබෑ ආලෝකයක් වෙන්න තෝරන. එතකොට පුළුවන් දැන් ශරීර කොට්ටාසවල තියෙන හිතට වැටෙන එකිනුත් අපිට කසිනේ වඩා ගන්න පුළුවන්. එහෙම කෙනෙක් ඕන තරකයක් ගේන්න පුළුවන්. සාමාන්‍යයෙන් සැබෑ ආලෝකයකට අරමුණු කරලා තමයි මේ නිමිත් අරගෙන කරන්නේ. මොකද ඊට පස්සේ ආලෝකයෙන් අපිට ආලෝකයක් මවන්න පුළුවන් ධ්‍යාන අභිඥා අවස්ථාවේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ එන ආලෝකයෙන් ආලෝක කසිනයක් වඩිනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඒක බලන් හිටිය කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මොකද ඒක ආනාපානසති මුල් අවස්ථාවේ වෙන දෙයක් නේ. ඉතින් ඒ ආලෝකයට අවධානය දෙන එක තේරුමක් නැහැ ඉතින්.
මන්
දන්නේ මට කියන්න තේරෙන්නේ
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා ගැනීමට භාවනා අධ්‍යක්ීමක් ඉදිරිපත් කරනවා. රූපකයෙහි ආදීනව සිහි කිරීමෙන් පසු පැගන්න අදිෂ්ඨාන කරා ප්‍රතිභාග නිමිත්ත මෙහි කළා. ප්‍රතිභාග නිමිත්ත පැමිණි පසු කසිනිග්ගාටි මාකාසයේ සිදුකොට ආකාශව ආකාශය ලෙස මෙහි කරමින් එම අවකාශයට අවධානය දුන්නා. මට දැනුනේ සියුම් සැහැල්ලුයි ශරීරය නොදැනී. ඒ නිසා පරයන්කේ සිටීම පහසුයි. මීට පෙර රූපාවචර භාවනා අවස්ථා සමග කම්පයා කරන විට ශබ්දවලට සංවේදී බව අඩුයි. භාවනාවත් ශබ්දයක් පැරලල් ලයින්ස් වගේ දැනෙන්නේ ඊට ඉස්සර අවස්ථාවල් එක්ක බලනකොට සිතුවිලි අඩු වෙලා තිබුණා. පරයන්කෙන් පසුව කයේ සැහැල්ලු බවයි සිතේ මධ්‍යස්ථ බවයි සොම්නස් බවයි පැවතුණා.
පැය කීයක් ඉන්න පුළුවන් වුණාද?
ස්වාමීන් වහන්සේ මේ මම හිතියේ නම් පැය පහමාරයි. ඒ වුණාට අර ශරීරයේ හැම කිසිම එහෙම දැනෙන්නේ නැති හින්දා තව ඉන්න පුළුවන් එක දිගට ඉන්න ඕනද ස්වාමීන් වහන්සේ?
එක දිගට ඉන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ අපි. පැය 6-7 එක දිගට ඉන්න පුළුවන්. මොකද ශරීරයට දැන් කිසි අපහසුාවක් නැහැ නේ. හොඳටම සැහැල්ලුයි, රූපකයික්ම උබ්බාක්නෝ තියෙන්නේ දැන්. ඒ නිසා ඒ රූපකය ඉක්මව බව නිසා ඉන්න පුළුවන් නම් වඩා සුදුසුයි. සහ ඒක ගොඩාක් සමය වුණාම එහෙම කිසිම සද්දයකට සංවේදී නොවන මට්ටමකට එන්න පුළුවන්. නමුත් අර අතරින් පතර ඒවා වෙන්නට පුළුවන්. මොකද ධානයෙන් නැවත නැවත Taman එළියට යෑමක් සිද්ධ වෙනවා. ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය මේ මොකද්ද ඒක තවත් වශී කරගන්නවා නම් වඩා සුදුසුයි. Taman ඒක මේ මොකද්ද රූපාචර චතුර්ථ ධානයට වඩා ප්‍රියයි ප්‍රණීතයිද කොහොමද Tamanට? එහෙමනම් මට හිතනවා තව සතියක් නැවත වතාවක් ඔය විදිහටම ඔය ධානයෙම කටයුතු කරන එක හොඳයි කියලා අපි ඊළඟ සතියේ පංචවිධ වශීතාවයට යමු කියලා මං හිතනවා. පුළුවන් නම් පැය 6ක් 7ක් 8ක් වගේ දක්වාවක දිනු කරගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. Tamanට ඉන්න පුළුවන් නම් කාල වේලා තියෙනවා නම් පැය 5 හොඳට ප්‍රමාණවත් පැය 5 මාර. නමුත් පැය 7ක් 8ක් පුළුවන් ගෙදර වැඩත් එක්ක බැලන්ස් කරගන්න පුළුවන් නම් තමන් 7ක්වත් අඩුම තරමේ අපි සතියක්ම ඒක තවත් වශී කියන හොඳට ඒක ඉන්න වශී භාවය එනවා කියන්නේ ඒක යෙදෙන්නට ඕනේ වෙනවා. ඊට පස්සේ ඒක සිද්ධ කරගෙන අපි ඊළඟ සතියේ ආරම්භ කරමු පංචවිධ වශීතාවේ ආකාසානංචායතන ධ්‍යානයට. ඒක ෂණයකින් සම්බෝධින්න පුළුවන් භාවය. ඊට පස්සේ අපි ආකින් නිවිඥානංචායතනට උත්සාහවත් වීම සිද්ධ කරමු.
එතකොට සමිනාත මට ගැටලුවක් ඇති වුණා. ඔය මම ඉදිරිපත් කරපු භාවනා වාරයේ දවසේ ඔය ප්‍රොසීජර් එකමයි කරේ. එතකොට මේ අවශ්‍ය පැය ගන්න අදිස්ථාන කරා. එතකොට ප්‍රතිභාග නිමිත්ත ආවේ නැහැ ස්වාමිනාස. ඒ වුණත් ප්‍රතිඵල ඔය ඔක්කොම ඒ වගේම වුණා.
ඒ කියන්නේ පටිභාග නිමිත්ත නැතුව ධානයට ගියාද? ආකාසානංචායත. පුළුවන්. ඒක වෙන්න පුළුවන්. පුළුවන්. ඒක පුළුවන්. ඉතින් ඒක මම චුද්දසා පංචවිධ වශීතාවේදී ඒක කියරන්න හිතියේ කෙලින්ම ආකාස පටිභාග නිමිත්ත නැතුව කෙලින්ම සමවැදීම. Tamanට කෙලින්ම ඒක නැතුව සමවදින්න පුළුවන් නම් දෙනිම සමවදින්න ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒ උදාහරණ චුද්දසාකාර වශී එකේදී හැම ඒ පටිභාග නිමිත්ත අරගෙන ගලව ගලව ඉන්නේ නැහැ. කෙලින්ම ආකාසානංචන සමෝදිනවා. Tamanට එහෙම කෙලින්ම යන්න පුළුවන් නම් කියන්න ප්‍රශ්න නැහැ. එහෙම ගැටලුවක් නැහැ. එහෙම යනවා. ඒ ප්‍රථම කෙලින්ම ධානයට යෑම තියෙනවා.
ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ ලැබේවා ඒ වගේම සාක්මී. ප්‍රාර්ථනා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ මම මේ පාර මේ එළව කියන්නේ මේ ස්වාමින්වහන්සේ මට දැනගන්න ඕනේ මේ දැන් සාමාන්‍ය අපි කෙක් කරන දෙන බදිනකොට අපි කියන මේ ජෙනරල් අයිති වල කෙක් කරනවා කියනවා වෙනස්නේ. එතකොට මේ එතකොට දැන් සාමාන්‍යයෙන් පිරුම්නම් සාමාන්‍ය ඇවරේජ් ලෙවල් එක මේ ඉන්ටෙලිජන්ස් එකක් තියෙන විදිහට එක දිගට ප්‍රැක්ටිස් වුණොත් යම් මැත්ස් වගේ ෆීල් එක යාර නම් යන්න පුළුවන්නේ සෑහෙන ටොප් ලෙවල් එකට. එතකොට ඒ වුණාට එයා එතනට ගියා කියලා. ඒ කියන්නේ යා එක දිගට ට්‍රේඩ් වෙලා මැත්ස් වලට හරියන්න ඉන්ටියුෂන් එක එයා හදාගත්තම එතකොට එතනින් යාට ඒ මැත්ස් වල ඒ ෆීල් ටොප් ලෙවල් එකේ ඉන්න පුළුවන් වුණාට. එතකොට යාට වෙන එකකට આવොත් ඒ විදිහට ඉන්න බෑ නේද? يعني චෙස් වගේ එකකට આવොත් එතකොට යාට සාමාන්‍ය එතන පර්ෆෝම් කරන්න වෙන්නේ අගර මේ ඇවරේජ් ඇටිටියුඩ් එකෙන් හේවන තුර මැක්ස් වල එයා මේ හදාගත්ත මේ එක්සෙප්ෂනල් ස්කිල් එකෙන් නෙවෙයි අන්න එතකොට මේ ඒ විදිහට මේ දැන් චෙස් වල ඒ වගේ ටොප් ලෙවල් එකකින් වෙන ෆීල්ඩ් එකකට આવොත් යාට එතන ඒ දේ කරන්න බෑ. අන්න ඒ වගේ මේ හේවන තුර අපිට මේ ජෙනරල් ලයිෆ් එකේ මේ ඒ කියන්නේ ඒක දැන් මේ අභිධර්ම කියන විදිහට මේ කිසිම විදිහකට මේ වැඩි කරගන්න බැරි කියන්නේ මොකක්ද මේ ඒ කියන්නේ ඉපදෙද්දිම යාට හම්බෙන ලිමිට් එකක් තියනවාද මේ එතන යාට යන්න විදිහට ට්‍රේන් වෙලාම මේ වැඩි කරගන්න බැරි අර ප්‍රඥාව කියන්නේ
අමාරුයි. ඒක තමයි ඔය ලිමිටේෂන් එක කියලා කියන්නේ අපි. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් උදාහරණයකට අපි මේ වෙලාවේ අපි හිතමු ඉතාම ඥානවන්ත පුද්ගලෙක් අපිට හම්බුණා කියලා. ඒක නා උත්සාහවත් වෙලා කොච්චර මහන්සි වුණත් එයාට අපි කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නුවණට එන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ අවසාන ආත්ම භාවයේ නුවණට එන්නට බෑ. ඒ නිසා පුතේ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ ජෙනරල් IQ කියලා අපි සාමාන්‍යයෙන් විවහාර කරන එක අපේ ධර්මයේ හැටියට. ඒ බව ප්‍රතිසන්දියත් සමග ඒ බවංග සිතේ උපකාරයේ සහ ඒ ලැබිච්ච කර්මවල උපනිශ්‍රය ආදී හේතු කරගෙන ප්‍රතිසන්දියෙන් Tamanට ලැබෙන ඥානමය හැකියාවක් කියලා එකක් තියෙනවා. මේකේ යම් මට්ටමක වෙනස්කමක්. ඒක යම් මට්ටමක් කියන්නේ ඒක අර ඥාන බීජයක් තමයි අපි ළඟ තියෙන්නේ. ඒක උපකාර කරගෙන අපි ඉදිරියට. හැබැයි ඒකෙන් කියන්නේ මුල් අවස්ථාවේ මේ සම්පූර්ණ ඥාන බීජයේ කැපැසිටි එක පාවිච්චි කරනවා කියලා. අපිට යම් කියන්නේ අපි ඒ කැපැසිටිය උපරිම වශයෙන් ගත්තොත් තියෙන එන්නෙන් අපිට වැඩි කර කියන්නේ අද තියෙනවට වඩා හිට වැඩි කරගෙන යම් මට්ටමකට හැබැයි ඒකේ ලිමිට් එකක් තියෙනවා ඒක යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා ඒ ලිමිට් එක පන්නන්න බෑ ඒ ලිමිට් එක කොතනින්ද ඩිටර්මින් වෙලා තියෙන්නේ කියන එක මට එක ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ නමුත් ඒ ඥාන බීජය හැටි ඒ නිසා තමයි ඔච්චර උත්සාහ කරත් අර බුදුරෙයෙක්ගේ තත්වයකට මේ ජීවිතේ කෙනෙක්ට එන්නට බැරි ඉතින් ඒ ඒක තමයි ඔය මේ පරේෂණ වලින් කවුද සයිකොලොජි වල නැත්නම් ඔය සයන්ස් කියලා කිව්වොත් ඒ වගේ ඒ සයන්ටිෆික් නැත්නම් ඒ සයිකොලොජිකල් රිසර්ච් වල කතා කරලා තියෙන්නේ ජෙනරල් IQ එක වැඩි කරන්න ලේසි නැහැ. ඒක 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 බෑ කියලා තමයි සාමාන්යයෙන් දැනට තියෙන්නේ. ඔ ඉට්ස් වෙරි ඩිෆිකල් කියන තැන තමයි ඉන්නේ. මොකද IQ මොකද්ද EQ කියන එක වැඩි කරගන්න පුළුවන්. EQ කියලා කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එකට නම. ඒකට IQ කියනකොට ඉන්ටෙලිජන්ට් මොකද්ද Q එකේ මට මතක නැහැ වචනයක් තියෙන්නේ. එතකොට මේ EQ කියලා කියන එක සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි හැඟීම් පාලනය කරගන්නවා කියන එක. මම රියැක්ට් කරන හැටි, ඉවසනවා, කිපිච්ච කෙනා, නොකිපි ඉන්නවා, කලබල වෙන කෙනා, කලබල වෙන්නේ නැතු ඉන්නවා. ඒකට IQ එක ඕනේ ඒක. ඒක හරියට කියලා ඒක තේරුම් ගන්න. නමුත් එයාට පුළුවන් වෙනවා ඒක ලුකුවට වෙනස් කරගන්න. ඉස්සර අසංවර කෙනා සංවර වෙන. ඒක තමයි රහත් වෙන්න පුළුවන් කියලා කියන්නේ අපි දැන් ඔය දාමරිකයා රහත් වෙන්න පුළුවන්. ඒතොර ඒ EQ මට්ටම වෙනස් කරගන්නවා. IQ එකත් ඕනේ යම් මට්ටමකට සත්‍ය අවබෝධ කරන්නට. EQ එකේ ලොකු වෙනසක් වෙන්නට පුළුවන්. හැබැයි IQ එක වෙනස් කරන එක ලේසි නෑ. ඒක දැනට පරිශනලත් ඒක ලේසි නෑ කියලා දක්වලා තියෙන ගොඩාක් කරපු පරිශන හැම එකකම වගේ මම හිතන්නේ ප්‍රතිඵලය මේ දක්වා හම්බ වෙලා තියෙන්නේ. ඔයා පුතා කිව්වා වගේ ජෙනරල් IQ එක වෙනස් කරගන්න බෑ කියන දේ. ඒත් අපි ඒක කතා කරන්නේ භවාංග සිතනේ. ඒතර ප්‍රතිසන්දිය හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්නේ කර්මයක් නිසා පුතේ. ඒතකොට ඒ කර්මයෙන් ප්‍රතිසන්දිය සිද්ධ වෙලා භවාංග සිත කියලා මූල ඒ ප්‍රතිසන්දි සිත බඳු මූල චිත්තයක් නැවත පහළ වෙනවා. මරණකම් මේක යනවා. වෙන සිත් පහළ වෙනකොට ඒක සිත නෑ. නමුත් වෙන සිත් පහළ නොවන හැම අවස්ථාවකම back to that normal base සිත්ත්වයට එනවා. ඒතකොට ඒ චිත්තය තමයි දිගට යන්නේ. ඒකෙන් තමයි මේ අනිසිත් පැන නගින්නේ. ඒකට අනිසිත් පැන නගින්නේ. එතකොට දැන් උදාහරණයකට මම ගත්තොත් සමහර අපිට දැන් උදාහරණයකට සයන්ටිෆිකලි මම හිතනවා මේක වැලීඩ් ඇති කියලා සමහර බොඩි ස්ට්‍රක්චර්ස් තියෙන්න පුළුවන් සමහර අයගේ ෆිසිකල් දැන් අපි මො ෆිසිකලි මීටර 100 තප්පර 9න් දැන් 9.5 ගානේ කොහෙද දිවන්නේ උසෙන් බෝල්ට් ඒතොර එයා ඒක බර්ල් රෙකෝඩ් එක දැන් ඒතොර අපි සමහරලාට මම හිතන්නේ සයන්ටිෆිකලි මම හිතනවා කියන්න පුළුවන් ඉතින් සමහර බොඩිස් බලලා සමහර රූපකායන් බලලා සමහර අයට කියත හැකි මේ කෙනා කොච්චර ට්‍රේන් වුණත් මේකේ ලිමිට් එක පහු කරන්න බෑ එහෙම තියෙන්න පුළුවන් බොඩිස් සමහර කයවල් මම හිතනවා ඒ මගේ තර්කේ වැලීඩ් ඇති කියලා. ඒතකොට ඒ වගේ මොකද මේ මස්කියුලර් ලෙවල් එක මසල් එක ඒ ලෙවල් සමහර achievements කරගන්න බෑ සමහර බොඩිස් වලට. ඒතකොට ඒ වගේ මේ භෞතිකවත් අපිට කරන්න පුළුවන් කරන්න දැන් මිනිස්සෙට උස්සන්න පුරම් බලක් කියලා එකක් ඇති මොකක් කරේ. කොච්චර බොඩි බිල්ඩර් කෙනෙක් වුණත් උස්සන්න පුළුවන් බරේ සීමාවක් තියෙනවා ඇති මොනවායි. ඒ වගේ මේ mental capacity එකෙත් අපේ බේසික් ස්ට්‍රක්චර් එකක් තියෙනවා මගේ බොඩි එකේ. ඒතර මේ බොඩියට කරන්න පුළුවන් දේවල් ලිමිට් එකක් තියෙනවා. ඒ වගේ තමයි mental fabric එක. ඒ කියන්නේ mental structure එක අපේ මානසික තත්ත්වයේ ඒක ෆැබ්‍රික් එකක් ලෙස නැත්නම් ඒක පදන ෆන්ඩමෙන්ටල් එකක් ලෙස ගත්තොත් ඒකේ තියෙන බිල්ඩින් බ්ලොක්ස් ටික තමයි කියන්නේ ඒකේ මූලික සිද්ධාන්ත මේ ටික තමයි භවාංග සිත කියලා මූල චිත්තය කියලා කියන්නේ. ඒ පටිසන්ධි සිතේ පහළ වෙනත් එබඳු සිතක් ඒක ඉපදෙනවා බිඳෙනවා. එමුත් එකම කර්මය එකම චේතනාව තමයි ජීවිතේ පුරාම උපදවන්නේ. ඒතර එකම චේතනාව මේක නානා කර්ම ඇවිල්ලා අලුත් භවාංග අතරමැද පහළ කරනවා කියලා එකක් නැහැ. එතකොට මේකේ යම් ෆික්ස් කියලා කියන්නේ සියල්ලෙන් සියල්ල ෆික්ස් නෙවෙයි. නමුත් යම් කිසි රාමුවකට කොටු වෙනවා මේ සත්වයා ප්‍රතිසන්ධියේදී. ඒකම තමයි දැන් මේ උදාහරණයකට අපි කියන්නේ මේ ධර්ම දේශනා කරන මම ඉතා දුර්වල ප්‍රතිසන්දියක් ඊළඟ ජීවිතේ ලැබුවොත් මේ බණම තේරෙන්නේ නැහැ ඒ ජීවිතේදී. මොකද ඒක එක කොටුවක්. දැන් උදාහරණ සත්ව ජීවිතයක් එහෙම ලැබුණොත් අනිවාර්යෙන් ඒක කොටු වීමක් සිද්ධ වෙනවා. ධර්ම හැටියට. ඒ නිසා මේ mental fab මේක තිසා ඒ භවාංග සිතේ ඇති වෙන ඥාන බීජය ඒකට තව හේතු සාධක බලපානවා ඒ ඥාන බීජයට. ඒක කලින් තියෙනකොට ඒකේ ලිමිට් එකක් හැමදෙස්සෙම තියෙනවා. ඒකේ යම් ප්‍රමාණයකට අපි දිනු කරගන්න පුළුවන්. ඒක කලින් කලට ඒ දිනු වෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් විශේෂ ඥානවල පහළ වෙන්න පුළුවන්. හැබැයි අපි මම දන්න ධර්මයේ හැටියට ඒකේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක unlimitedly දිනු කරන්න යන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට ඔය ඒක ගොඩක් වෙලාවට අර මූල ඥානයට සමපාත වෙනවා. ඒ නිසා තමයි ඒ රේන්ජ් එකක් අපිට අහුවෙන්නේ. මේක අර මනිනකොට මොනවා හරි IQ එක මනින ක්‍රම තියෙනවානේ, සහ ඒ ෆීල්ඩ් එකේ තේරුම් ගන්න ක්‍රමය එහෙමනේ ඔය IQ එක මනින්නේ. එතකොට ඒ මනින එකට අහුවෙන්නේ ඔය රේන්ජ් එක තමයි. එතකොට යා අපි කියනවා මෙයාගේ මේ වගේ IQ එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ, ඒ ෆීල්ඩ් එකට දැම්මම එයා ඒකේ එක්ස්පර්ට්, ඔබ පුතා කිව්වාගේ ඒකේ එක්ස්පර්ටිස් වෙලා ඒ විශේෂ දක්ෂයෙක් වෙන්නට පුළුවන්. නමුත් අලුත් ෆීල්ඩ් එකකට දාපු ගමන් එයා ආපහු අර ලෙවල් එකෙන්මයි පටන් ගන්න. ඕක තමයි එක්ස්පීරියන්ස්, ඔයගෙන එක්ස්පෙරිමන්ට් එක තියෙන දැනට ලෝකේ. එතකොට ඒක අපේ ධර්මයේ හැටියට කියන්න වෙන්නේ යම් කිසි විශේෂක ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. ඒ විශේෂ ඉඳලා ඒකේ දක්ෂ වෙන්නට පුළුවන්. නමුත් ඒක ආපහු දාපු ගමන් අලුත් සබ්ජෙක්ට් එකකට එයා හොඳට තේරෙනවා. අර විදිහටම අර විෂය ඉගෙනගත්ත ලෙවල් එකෙන්ම තමයි මේ විෂයත් පටන් ගන්නෙ. මේකෙන් මොකක් හරි උපකාරයක් තිබුණොත් සාර්ථක වෙනවා. දැන් උදාහරණයකට අපි හිතනවා, අපි කියනවා පාලි ඉගෙනගත්ත කෙනා තව ග්‍රැමර් ලැංග්වේජ් එකක් ඉගෙන ගන්නකොට අර ලැංග්වේජ් ස්ට්‍රක්චර් එකේ ස්කිල් එකෙන් මේක ටක් ගාලා අල්ල ගන්නවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කම්ප්ලීට්ලි වෙනම විෂයකට ගත්තොත් යා ලැංග්වේජ් ඉගෙන ගත්ත කෙනා මැත්ස් ඉගෙන ගන්න දානවා. එහෙම නැත්නම් සයන්ස් ඉගෙන ගන්න දානවා. එතකොට අර ස්ට්‍රගල් එකම මුල් ආරම්භයේ එයාට ඇති වෙච්ච ප්‍රශ්න ටික මේකෙත් එයාට ඇති වෙනවා. ඒක අපි අපේ ජීවිතවලත් දකින්න එකක්. ඒක සම්පූර්ණ වෙනත් විෂයකට ගියපු ගමන් අපිට ඒ හැකියාව නඩු වෙනවා. හැබැයි සමහර මෙහෙම තියෙන්න පුළුවන්. සසර යම් කිසි ඒ ෆීල්ඩ් එක පුරුදු කරලා තිබ්බ කෙනෙක්, පුරුවක් ලෙස තිබ්බ කෙනෙක් ජෙනරල් IQ එක මෙහෙම තියෙද්දි වෙන විෂයන් වල යා ඒ විදිහට ස්ට්‍රගල් කරනවා කියන්නේ යා බේසික් විදිහට එකම විදිහට පටන් ගන්නෙ. හැබැයි යාට සසර හුරු තියෙන ෆීල්ඩ් එකට යා වැටෙනවා. එදා මීට වඩා ප්‍රෝග්‍රෙස් වෙන්න පුළුවන් අර ස්කිල් එක හුරුව නිසා. ඒක විය හැකියි මෙතන. ඒක ධර්මයේ හැටියට වෙන්න පුළුවන් සිද්ධිය. එතකොට ඒ ජෙනරල් IQ එකේ වෙනසක් නේ වෙලා තියෙන්නේ. සසරෙන් ආපු හුරුව නිසා ටට 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 ගල අල්ල ගන්නවා වෙන්න පුළුවන් වෙන කරුණු කාරණා මත. ඉතින් නමුත් අර IQ ප්‍රශ්නෙට හේතුව තමයි අර භවාංග සිත එකම කර්මයකින් තමයි උපදවන්නේ. එතකොට ඒ මූල බීජය වෙනස් වෙන්නේ නැහැ ඒ භවයේ පුලාට. මොකද ඒ කර්මය කරලා ඉවරයිනේ. එතකොට ඒකෙන් උපදවන විපාකය තමයි. මේක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් ජවන සිත්තර නැත්තම් පස්සේ පහළන සිත්වල ඒවා තමයි. නමුත් ඒ සිත්වලට මේ භවාංග සිතේ තියෙන ඥානයෙන් ලිමිටේෂන් එකක් වැටිලා තියෙනවා. ඒ ලිමිටේෂන් එක ඉක්මවන්නට බැරි වෙනවා. ඒ නිසා අපිට කියන්න වෙන්නේ IQ ලෙවල් එක යම් මට්ටමකට දියුණු කරගන්න පුළුවන්. යම් මට්ටමකට, ඒ කියන්නේ මේක අර අපේ භවංගිකේ එක, ඒ කියන්නේ අහවල් එක කියලා එහෙම කියන්න පුළුවන්. ඒක මම දකින්න එක රේන්ජ් එකක යා තියෙන. ඒ රේන්ජ් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් තීරණය වෙන්නේ මෙච්චරයි කියලා. මේ වගේ රේන්ජ් එකක යාට යන්න පුළුවන්. එතකොට මේ රේන්ජ් එක මේ ජීවිතේ ඇචීව් කරාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. සමහර ගොඩක් වෙලාවට මම දකින්නේ භවංගසිතෙන් අපිට එන රේන්ජ් එක අපි ඇචීව් කරන්නේ නැහැ. අපි වෙන වෙන වැඩවල යෙදිලා වෙන වෙන දේවල් කරලා ඒ ඥානයේ රේන්ජ් එක ඇචීව් කරන්නේ නැහැ අපේ ඒ හැකියාව. ඉතින් ඒ නිසා අර කිව්වත් වගේ කොහොමත් ලිමිටේෂන් එක බුදුදහමේ කතා කරනවා. ප්‍රතිසං භවංගසිතේ විපාකයක් නිසා තමයි ඒක වන්නේ. ඒකයි හේතුව වෙලා තියෙන්නේ. නමුත් අපි පොඩි කාලේ ඉඳලා හිමින් හිමින් පටන් අරගෙන ඒකේ මැක්සිමම් ලෙවල් එකට කාලෙකදී අපි එනවා. ඉතින් ඔය අවුරුදු 40 දී 50 දී වගේ ඒක හොඳටම රීච් කරන්න පුළුවන් දාර්ශනික පැතිවලදී. සමහර අය 20 ගණන් වල 30 ගණන් වලදී ඒක සක්සස් කරගන්නවා. ඉතින් එක එක ලෙවල් වලදී ඒක achieve කරගන්න. හැබැයි මේ රේන්ජ් එකේ කෙලවරට මෙනවද කියන එක තමන්ගේ හැදියාව, ඩිසිප්ලින් එක ඒව මත තීරණය. ඒ කියන්නේ මෙයා රහත් වෙන්න තිබුණා නමුත් මෙතන තමයි නතර වුණේ. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ රේන්ජ් එකේ කෙලවරටම යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොච්චර අපි ආයෝජනය කරනවද කියන. ඒ නිසා බහුතරයක් සත්වයෝ රේන්ජ් එක සම්පූර්ණ කරගන්නේ නැහැ සම්බන්. ඒක කෙලවරටම යන්නේ නැහැ සාමාන්‍ය. මොකද ඩිසිප්ලින් එකේ අඩුපාඩු තියෙනවනේ. ඒතකොට ඒක ඇචීව් කරගන්න බැරි වෙනවා සමහරවිට. ඒක සම්බන්ධව
කිව්වේ ඒ කියන්නේ ජෙනරල් ලයිට් එක අපේ මේ උඩින් රේන්ජ් එක දෙනවා නම් මේ දැන් සාමාන්‍ය අපි මැක්ස් වගේ එකක් එක දිගට ලයිෆ් ටයිම් ගේම් ට්‍රේන් වෙන ගත්තොත් අපි මේ මැක්ස් වලට අදාළ ස්කිල් එකනේ
ඩෙවලොප් වෙන්නේ. වැඩි වෙන්නේ.
ඔව්. ඒතකොට
ජෙනරල් IQ ඒක ප්‍රශ්න තියෙනවා. ජෙනරල් IQ කියලා අපි මනින්නේ දැන් ලෝකේ පුතේ යම් කිසි ප්‍රශ්න ටිකක් දීලා ඒ වගේ සහ එයා ටැකල් කරන ක්‍රම අනුවනේ ඒක මනින්නේ. එතකොට මේ මිම්ම අපි ගන්න හොඳ නෑ. මේක සර්ව මෙච්චරයි මේක තමයි IQ ස්කිල් එක කියලා ඒක 100%ක් මැන්නද කියලා ඇහුවොත් එතන මම එකඟ නැහැ. ඒ කියන්නේ ජෙනරල් IQ එක කියලා ලේබල් එකක් දෙනවා අපි මොකක් හරි ඒ ටෙක්ස් ටෙස්ට් ක්‍රමයකට. ඒකෙන් සැබවින්ම ඒකද යාගේ ඇත්තම ජෙනරල් IQ එක නැද්ද කියලා කියන්න තරම් මම පෙළඹෙන්නේ නැහැ. ස්වභාවයෙන්ම අර රෝ බුද්ධිය නෝ කියන්නේ රෝ බුද්ධිය. ඒ කියන්නේ මොකක්වත් එහෙන් උදාහරණයකට හිතන්නකෝ ජෙනරල් IQ එක 50ක මිනිස්සෙක් ඉන්නවා. උදාහරණ 100ක කෙනෙක් ඉන්නවා. එතකොට ඒ 100ක කෙනා උදාහරණයට මම මේ තර්කේ හිතන්න ඔයා මොනවත් ඉස්කෝල අධ්‍යාපනයක් මොනවත් නොලබා එයා ඒ ටෙස්ට් එකම කරොත් එයා 100 ලබයිද මං අහුවොත්. එතකොට ඊට පස්සේ එයා ඒ ටෙස්ට් එක කරන්න කලින් වෙන අධ්‍යාපනයක් ලැබලා වෙන ඉස්කෝලෙක වෙන ක්‍රමයකට ගිහිල්ලා ඒ ටෙස්ට් එක කරොත් එයා ඊට වඩා ලකුණු වැඩි වෙයිද යාගේ කියන ප්‍රශ්නේ එනවනේ. එතකොට ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ ටෙස්ට් එකෙන් සම්පූර්ණයෙන් අර ජෙනරල් IQ මාක් එකක් හම්බුණාට ඒක නිකන් රෆ් අයිඩියා එකක් මිසක් ඒක සම්පූර්ණයෙන් අර එස්ටැබ්ලිෂ් මෙච්චරයි කියලා කියන්න පුළුවන් හැකියාවක් නැහැ. එහෙම කියන්නෙත් නැහැ සාමාන්‍යයෙන්. නමුත් ඒ මිම්මක් ලෙස ගන්නවා එක මේ ජෙනරල් IQ එක කියලා. ඒකේ මම අදහස් කරේ ජෙනරල් IQ එක කියන එක ලේබල් කරගෙන මේක අඩු වැඩි වෙන්නේ ආදී ලෙසට සලකනවට වඩා ඒ ජෙනරල් IQ එක මනින මිමි වලින් ඒ සියලු ඒ රෝ ඥානයම සම්පූර්ණයෙන් තේරුම් ගත්තද කියන ප්‍රශ්නෙත් උතන මතු වෙනවා. ඉතින් ඒ නිසා ඔක හරි අමාරුයි ඔක විස්තර කරන්නට ඒ මොකද්ද යාගේ තියෙන රෝ විස්ඩම් එක කියලා. ඉතින් අපි ධර්මයේ හැටියට කියන්නේ ඥාන බීජයක් තියෙනවා. ඒ මම එක ගන්න එහෙමයි ජෙනරල් IQ කියන වගේ ලේබල් කරලා මෙච්චරයි IQ එක කියලා එහෙම කරන්න තැනක නෙවෙයි අපි ඉන්නේ. ඒතර ඥාන බීජයක් තියෙනවා. ඒ ඥාන බීජේ රේන්ජ් එකක් තියෙනවා පුතේ. ඒ රේන්ජ් එක තමයි අචීව් කරන්නේ. එතකොට ඒක බීජේ මනින එක අපිට ලේසි නෑ. ඒක බුදුරජාන් වහන්සේලා තමයි ඒ වගේ කෙනෙක්ට තමයි ඒක කියන්න පුළුවන් වෙන්නේ. ඒ ඥාන බීජය, ඒ ඥාන බීජේ රේන්ජ් එක. ඒ නිසා මම මේ ධර්මයෙන් විස්තර කරන්නේ එහෙම. අර ජෙනරල් IQ ආපු ගමන් අපිට එනවා ටග් ගල මෙච්චරයි කියලා මාක් එකක්. ඒ මාක් එක මම දෙන්න යන්නේ අපේ 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 ධර්මයේ හැටියට. මොකද මේ මාක් එක වෙනස් වෙන්නේ. ඔයාලට තේරෙනවද නැහැ තර්කය. ඒ කියන්නේ ජෙනරල් IQ ටෙස්ට් එකට මම වාඩි වෙනවා, මම මේවා කරනවා. නමුත් හිතන්නකෝ මම වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක නම් හැදුනේ. මගේ ජීවිතේ වෙනම ක්‍රමයක නම් ගියේ. ඒ රෝ ඉස්කෝලේ මොනවත් යන්නේ නැතුව නම් මම ඒ IQ ටෙස්ට් එකට ඉඳගත්තේ. එදාට මට ඒ ලකුණු ගානම එයිද? එහෙම නැත්නම් මම ඊට වඩා හොඳ කන්ඩිෂන්ස් වල ඉඳලා ඒක ලිව්වොත් ලකුණු ගන්න වැඩි වෙයිද? එතකොට මේකේ සැබවින්ම මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් අපිට. එතකොට ඒ නිසා ඒ ලකුණු ගන්න ෆික්ස් කරගන්නවට වඩා අපේ ධර්මයේ කතා කරන්නේ ඥාන බීජයක් කියලා එකක් තියෙනවා. ඒ ඥාන බීජයෙන් යා හැකි පරාසයක් අපි පෙන්නනවා. ඒ පරාසය achieve කරගන්නවද නැද්ද කියන එක මත තමයි. එතකොට මම ඒ පරාසය මෙතන තමයි මේ දවස්වල ඉන්නේ. සමහර දවස්වලට මට මගේ ඉන්ටෙලිජන්ස් හිතීම තර්කණය බුද්ධිය වැඩි. සමහර කාලවලදී ඒක අඩුයි. මම නිකන් මෝඩ තීරණ ගන්න බ්ලන්ට් කෙනෙක් වගේ ඉන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒක පහදුර දකින්නේ රේන්ජ් එකක් අපිට තියෙනවා. මේ රේන්ජ් එකේ එක එක තැන්වල අපි එක එක කාලවල වාසය කරනවා කියලා තමයි මම පෞද්ගලිකව හිතන්නේ. හැබැයි අර ලිමිටේෂන් එක වැටෙනවා. ඒක තමයි ඔය ජෙනරල් IQ එකේ ලොකු වෙනසක් පෙන්눔 කරන්නේ නැහැ කියන එක මම මේ ධර්මයට ආදේශ කරගන්නවා. පැහැදිලි වෙන්නේ නැද්ද ඔයාලට? පැහැදිලි වෙනවා. යම් අදහසක් එන්නේ නැද්ද ඔයාලට නේද?
ඔව්. ඒතකොට සමහරක් මේ දැන් අපි දැන් අර සයන්ස් පැත්තට ඇතුලින් තිබුණ දැන් බලේ මුලින්ම අභිදමිතින් විදිහට දැන් භවාංශ කියන්නේ ඒතකොට යාගේ කියන්නේ උඩරිම මැක්සිමම් රේන්ජ් එක තීරණය වෙන්නේ. හ්ම්. එතකොට මේ ඒකේ උඩරිම ලෙවල් එකට දැන් ඔබවන්ට කියන්නේ යන්න බලන්න කියලා යාට යනවා දැන් දෙකේ කියා මේ කරන වැඩක්. එතකොට ඒකේ උඩරිම ලෙවල් එකට යනවා කියන්නේ එතන නිකන් අර රහත් වෙනවා
කියන්නේ. නෑ 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 නෑ. ඒ කියන්නේ ඒක තමයි අපිට කියන්න පුළුවන්. يعني බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් මෙයාට යන්න පුළුවන් උපරිම ලෙවල් එක අනාගාමී. එච්චර. එහෙම කියනවා. මෙයාට යන්න පුළුවන් උපරිම ලෙවල් එක අහවල් තැන. මෙයාට ඒක බුදුරජාණන් වහන්සේගේ කැපැසිටි එක. එතකොට ඒකේ එක විදිහයකට ගත්තම ඒ ලිමිට් එකක් තියෙනවා මෙච්චරයි කියලා. රහත් භාව විතරක් නෙවෙයි. සමහර අයට ඒක කිට්ටු කරන්න බෑ මට්ටමට. සමහර අය මෙච්චරයි ලිමිට් එක. සමහර අයගේ මෙච්චරයි. සමහර අයගේ මෙච්චරයි. සමහර අයගේ සම්මා සම්බුද්ධත්වයේ අවසානාත්ම භාවයේදී. ඉතින් මේ විදිහට එක එක ලිමිට්ස් එකේ තියෙන්නට පුළුවන් පොදේ.
උපචාර ධ්‍යානය දක්වා පමණයි යන්න පුළුවන් කියන එක. එතන ස්වාමීන් වහන්සේ මට ඇතුලෙච්ච ප්‍රශ්නය තමයි දැන් එතන කියන්නේ අනන්ත බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදුගුණ හිඳ තමයි ඒක ආරම්භ කරන් ධ්‍යානයකට යන්න බෑ කියලා. ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් ධ්‍යානවලට යන්න පුළුවන්. එතකොට අපි සියලු සත්වල සත්‍යය ගත්තොත් සියලු සත්වය අනන්තයි නමුත් ධ්‍යානයකට සම්බන්ධ පුළුවන්. බුද්ධානුසුතියෙන් බැරි වෙලා මෛත්‍රියෙන් පුළුවන් ඉන්න මොකද්ද කියන එක තමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ උපවාසයේ විසඳලා දෙනවා.
ඒකේ බුද්ධානුස්සතියෙන් බැරි වෙන්නේ හේතුව ලෙස දක්වන්නේ බුදුගුණ අනන්ත නිසා නෙවෙයි. බුදුගුණ විස්තර නිසා බුදුගුණ වඩන යෝගියාට සිතවිල්ලක් ඇති වෙනවා, නානා විදිහට බුදුගුණ වඩන්න ඕනේ කියලා ඡන්දයක් ඇති වෙනවා. ඒක නිකන් ඒක හිත ඇතුලේ ඇති වෙන කියුරියොසිටි ගතියක්. එතකොට ඒකේ පොඩි රෙස්ලස් ගතියක් කියන්නේ එක තැනක සෙටල් වෙන්න කැමති නැහැ සිතට. ඒ බුදුගුණ හිතනකොට අපිට තව තව ඕන ගතියක් මේකේ ඇති වෙනවා. ඒ නිසා අර ධානයට සමාහිත වෙන්නේ නැහැ. ඒක පළවෙනි සිද්ධිය. දෙවෙනි එක තමයි අසුන් මේ බුදුගුණ කියන එක පරමාර්ථ ධර්මනේ අරමුණු කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණනේ අපි සිහි කරන්නේ. පරමාර්ථය, පරමාර්ථය ගැඹුරුයි අරමුණ. ප්‍රඥප්තියක් වගේ අර නොගැඹුරු අරමුණක් නෙවෙයි. නොගැඹුරු අරමුණේ තමයි සිත සමාහිත වෙන්නේ. ඒක හරියට උපමා දෙලා තිනවා ගැඹුරු මුහුදෙහි බෝට්ටුවකට නිශ්චල වෙන්න බෑ. ඒ කියන්නේ පොළවේ අඩිය ගහන්න බෑ. ඒ වගේ මේ බුදුගුණවල තව මේ පරමාර්ථ ධර්මයක් නිසා ඒකේ ඩෙප්ත් එක වැඩි. ඒක අවබෝධ කරගන්නකොට ඒක යන්න පුළුවන් ගැඹුර වැඩි. අර වගේ හුදු පරිකල්පිත ආරම්භණයක් නෙවෙයි සත්‍ය ප්‍රඥප්තිය පටිභාග නිමිත්ත බඳු. ඒ නිසාත් පරමාර්ථ වශයෙන් ගැඹුරු නිසාත් එයා සමාධිමත් වෙන්නේ නැහැ. බුදුගුණ වඩනකොට තව තව වඩන්නට හිතක්, ඒ කියන්නේ ඒ කැමැත්තක් අභ්‍යන්තරෙන් ඇති වෙලා මේක සමාහිත වෙන්නේ නැහැ. සමාහිත කියන්නේ ධානයට යන්නේ නැහැ. සමාහිත වෙනවා ධානයට යන්නේ නැහැ. ඕක තමයි හේතුව. නැත්නම් බුදුගුණ අනන්ත නිසා නම් නෙවෙයි. ওই දෙක තමයි හේතුව ලෙස දක්වලා
තියෙන්නේ. එහෙමයි
සාරා. නැස ගොඩාක්
තියෙනවා සර් නැහැ. තරන්සන් නැහැ. අහ් තරන්සන් නැස අනන්ත මේ පොඩි මෙඩිටේෂන් එකක් දෙන්න කරන්න. දැන් අද කතා කළා මේ මේවා නමයක්
කියන්නේ.
පළවෙනි එක තමයි කක්සින අනුලෝම පරිණෝම දෙකසේ අනුලෝම පරිණෝම තුනයි. ඊට පස්සේ මත් මේ අරහත යන ඒවා තුනයි. ඒකට හයයි. ඊට පස්සේ පටවි ඥාන උත්තික කියන එක නේද?
නෑ නෑ ජානුක්කාන්තික කියලා කිව්වම ධානයේ පණින එකෙන් තුනට, තුනෙන් පහට, පහෙන් හතරටනේ. හරිනේ?
ඔව්.
එතකොට ඒ වගේම දෙකෙන් හතරට, හතරෙන් හයට, හයෙන් අටට යන්න පුළුවන්. ඒ වගේ ධානයේ පැනපැන යනකොට කසිනේ මාරු කරන්නේ නැහැ. ඒක එකක් ජානුක්කාන්තික. කසිනුක්කාන්තික කියලා කියන්නේ කසින ධානයේ මාරු කරන්නේ නැහැ, කසිනේ විතරයි මාරු කරන්නේ. පටවි කසිනේ එක පළවෙනි ධානයේම පටවි කසිනේට යනවා, තේජෝ කසිනේට යනවා, නීල කසිනේට යනවා, ඕදාත කසින පීත කසිනේට යනවා, ලෝහිත කසිනේට යනවා. ඊට පස්සේ ඒ වගේම ဒုတိය ධානයේත් ඔහොම කරනවා. එතකොට ධානය වෙනස් කරන්නේ කසිනේ පණිනවා. ඒක දෙකයි. ඊට පස්සේ තමයි ධානයේ කසිනේ දෙකම පන්නන එක. ඒක තුන. එතකොට ඕක තමයි තුනේ තුනේ. ධ්‍යානයේ විතරක් පණින එකයි, කසිනේ විතරක් පණින එකයි, ධ්‍යාන කසිනයි දෙකම පණින එකයි. ඒකේ පටිලෝම එකක් නැහැ. ඒකේ අයගේ අනුලෝම පටිලෝම කතාවක් නැහැ අස්තු. ඒක ඇති. හරිනේ. ඒකේ එක එක තියෙන. තුන තුන නෙවෙයි ඒකේ. නැත්තම් උනොත් එහෙම එතරම් නමයක් එන්න ඕනේ. ඒක හරි. ඔබ අසකීප කතා. ඒකේ පටිලෝම එකක් නැහැ. ඒකේ අනුලෝම විතරයි තියෙන.
මේ මහසිසයා මේ මෙතෙන් සමාධිය සම්බන්ධ කතා වෙන සමා මෙතෙන් දෙමත් ඉදිරිපත් කරොත් හදයි කියලා හිතනවා. ඒ ජීව අදාළත් දැන් නැත්තම් සමා වෙන්න ඕන. මහසිසයා ගෝසාවන් වහන්සේගේ මේ ඉම්මීමේ කියලීම කියන කර්මස්ථාන ක්‍රමවේදයට සමාධිය කියන එක මොනතාවුරද? කනික සමාධි කියන එක මට මොන තියවල තියෙන විදිහට මොන වෙලාවද? ඒ ප්‍රමාණය මත ඉඳගෙනද දර්ශනාවට යොමු වෙන්නේ? එහෙම නැත්නම් ඒ අරමුණ එතනමට පුදුම පැහැදිලි දැනක් තියෙනවා. වහන්සේගේ ගුරුමේ පෙඩවාසේ කරන දෙයක් තියෙන හින්දා කොහොමද ඒකෙදි සමාධි මට්ටම පිළිබඳව මට ඇත්තටම දැනගන්න පරිවස්ත වචන ඇසුරේ පාළි පොර කොහොමද ඒක විග්‍රහ වෙන්නේ කියලා පෙළට හොරට වටම රූපට ප්‍රොමිස්ති දෙවසන.
ඔව් සනසේ එතන වෙන්නේ.
ඔකේ.
ඔකේ නේද?
හරි සනස. හරි සනස.
එතකොට ඒකේ වෙන්නේ සමාධි වර්ග තුනක් තියෙනවා. අර්පණා සමාධි, උපචාර සමාධි, ඛනික සමාධි කියලා. එතකොට අර්පණා සමාධිය කියලා කියන්නේ හැමතිස්සෙම පටිභාග නිමිත්ත කර්මණු කරගත්ත සමාධියක තමයි සමානෙ කියන්නේ. හැබැයි පටිභාග නිමිත්ත අරමුණු නොකරන අර්පණා සමාධියක් තියෙනවා. සමාධි වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි අරූප ධානය ටික පටිභාග නිමිත්ත කර්මණු කරන්නේ නැහැ. නමුත් පටිභාග නිමිත්ත උගුල්ලලා ඒක හරහා තමයි යන නිසා යම් සම්බන්ධයක් පටිභාග නිමිත්තට තියෙනවා. කිසිම ආකාරයකින් පටිභාග නිමිත්තකට සම්බන්ධයක් නැති අර්පණා සමාධිය හතරක් තියෙනවා. ඒ තමයි සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. අනිත් අර්පණා සමාධි සියල්ලටම පටිභාග නිමිත්ත කියලා එකක් එනවා. ඒතර පටිභාග නිමිත්ත අරමුණු කරගෙන තමයි අර්පණා සමාධි ටික හම්බ වෙන්නේ. ඊට පස්සේ අපිට සමත භාවනාවේ සාන සහම් වෙන උපචාර සමාධිය කියලා එකක්. උපචාර සමාධිය කියන එකේ නියම අර්ථය තමයි ළඟ හැසිරෙනවා කියන උපචරතීති කියන උපචාර කියලා කියන්නේ. මොකට මොකක් ළඟද හැසිරෙන්නේ? අර්පණාව ළඟ හැසිරෙන නිසා උපචාර කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් උපචාර සමාධිය තියෙන්නට ඕනේ අර්පණා සමාධියක් තියෙනව නම්. අර්පණාවට එන්න කලින් ඒ ආසන්නයේ තියෙන එක තමයි උපචාරය. එතකොට අර අර්පණා සමාධිය උපදවන්න පුළුවන් සියලු ධ්‍යානවල උපචාර සමාධිය අපිට හම් වෙනවා. ඊටත් පූර්වයේ තමයි පරිකර්ම සමාධිය තියෙන්නේ. පරිකර්ම සමාධිය කියලා කියන්නේ අරමුණ ප්‍රකට වෙන අවස්ථාවේ තියෙන සමාධිය. ඒක සියලු භවනාවල හම්බ වෙන එකක්. පරිකර්ම සමාධිය අවස්ථාවේ තමයි ආරම්මන සම්පත්තිය ලැබෙන්නේ, අරමුණ හොඳට ප්‍රකටවන්නේ. අරමුණ හොඳට ප්‍රකට වූ පමණින් උපචාරයක් වෙන්නේ නැහැ. උපචාර අවස්ථාවේදී නීවරණ විස්කම්බනයක් වෙන්නට ඕනේ. එතකොට ධ්‍යාන උපචාර අර්පණා සමාධි තියෙන තැන්වල තමයි උපචාරය හම්බ වෙන්නේ. ඊට පස්සේ තන පරිකර්ම සමාධිය කියලා එකක්. ඒ පරිකර්ම සමාධිය කියලා කියන්නේ උපචාරයේ සිද්ධ කරන්න ආරම්භයේ ඇති කර ගන්නා වූ සමාධිය. ඒකේ අතරමැද යම් ආරම්මණය ප්‍රකට වෙන අවස්ථාවකදී ඒකට පරිකර්ම සමාධිය කියලා නම් දීලා තිනවා. එතකොට ඔය ක්‍රමයට පරිකර්ම, උපචාර, අර්පණා කියලා සමාධි වර්ගයේ තුන කඩන ක්‍රමයකුත් තියෙනවා. මම කලින් කිව්වේ එහෙම නෙවෙයි, අර්පණා, උපචාර, ඛනික කියලා එක වෙනම එකක්. එතකොට දැන් මේ උපචාරය අර්පණාවට ආසන්නයේ තිබුණට අපිට හම්බ වෙනවා ධර්මයේ අර්පණාව නැති උපචාර සමාධි ටිකක්. ඒවා සැබවින්ම උපචාර කියන්නට සුදුසු නෑ. මොකද උපචාර කියන එකේ නිර්වචනයම තමයි ළඟ හැසිරෙනවා කියන එක. අර්පණාවට ළඟින් හැසිරෙන එක උපචාරය. ඒතකොට අර්පණාවක් නැත්නම් උපචාරයක් තියන්න සුදුසු නෑ. නමුත් අපිට හම්බ වෙනවා කර්මස්ථාන 10ක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්මති, ආහාරේ පටික්කුල සංඥාව, ධාතු මනසිකාරය කියන මේ 10 දෙනා අර්පණාවක් නැති වුණත් සිත සමාධිමත් වෙන අවස්ථාවක් එනවා. එතනදී නීවරණ විස්කම්බණේ වුණා ලෙස සලකනවා. හැබැයි නීවරණ විස්කම්බණේ වුණා කියලා බ්‍රහ්ම ලෝකයට යන්න හැම පුළුවන් කමක් නැහැ. කාමාවචර හිතකින් නීවරණ යටපත් වීමක් සිද්ධ වෙනවා. ඒකත් අර අර්පණාව තියෙන භාවනාවල උපචාරයේ අවස්ථාවේ තමයි නීවරණ යටපත් වෙන්නේ. ධානයේ පහළ වෙන්නේ අර්පණාවට ධානාංග ශක්තිමත් වෙන්නේ. ඒකන එතන උපචාරයේදී නීවරණ යටපත් වෙනවා. ඒතර මේ අර්පණාව නැති භාවනා 10 එක අවස්ථාවකදී නීවරණ යටපත් වෙන නිසා නීවරණ යටපත් වීම කියන සමාන ලක්ෂණය පදනම් කරගෙන අර භාවනා 10 උපචාර සමාධි තියෙනවා කියලා අපි හඳුන්වනවා. ඒක තමයි ඔය උපචාර සමාධි පමණක් ඉපදවිය හැකි භාවනා කියලා එන්නේ එහෙමයි. නමුත් ඇත්තටම උපචාරයක් වෙන්න නම් අර්පණාවක් තියෙන්නට ඕනේ නියම විදිහට ගත්තොත්. ඊට පස්සේ ඔය තමයි සමත භාවනාවෙන් ලැබෙන ටික. ඊළඟට අපිට එනවා ඛනික සමාධිය කියලා එකක්. ෂණික සමාධිය කියනකොට මේ ෂණික සමාධිය ක්‍රම දෙකකට ගන්නවා අපි. දැන් පරිකර්ම කරනවානේ සමත භාවනාවට භාවනා කරන්. එතකොට තියෙන එකටත් ඕනනම් ක්ෂණික සමාධිය කියලා කියන්න පුළුවන්. ඒ මොහොතේ තියෙන එක. නමුත් ඒකට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පරිකර්ම සමාධිය කියලා. හැබැයි ඒකටත් ක්ෂණික, ඒ කියන්නේ ඒ වෙලාවේ අරමුණක් අරමුණු කරගෙන ඒ මොහොතකට ඇති වෙන සමාධිය ලෙස ගන්නට පුළුවන්. හැබැයි ක්ෂණික සමාධිය කියන එකේ විශේෂයෙන් අපිට හම් වෙන්නේ විදර්ශනා භාවනාවේදී. එතකොට උපචාර සමාධියයි අර්පණා සමාධියයි හම් වෙන්නේ සමත භාවනාවේ විතරයි. ඔක තමයි නියම මේක. උපචාර සමාධිය, අර්පණා සමාධිය සමත. උපචාරයට කලින් කරන එක පරිකර්ම සමාධිය. ෂණික සමාධිය අපිට සමත භාවනාවේ ගන්නට පුළුවන් මුල් අවස්ථාවේදී. ඒක බැරි කමක් නැහැ. ඒක කොටින්ම කියනවා නම් අභිඥාවට උත්සාහවත් වෙන අවස්ථාවේ ෂණික සමාධිය ගන්න තැනක් තියෙනවා අපිට ඉස්සරහට හම් වෙනවා පාඩම්වලදී. නමුත් ෂණික සමාධිය ලොකුවටම කතා කරන්නේ විදර්ශනා භාවනාවේදී. ඒතකොට විදර්ශනා යಾನිකයෝ දෙන්නෙක් ඉන්නවා. සානසේ දන්නවා සමතය පදනම් කළ විදර්ශනා වඩන කෙනා, විදර්ශනාව ඍජුව වඩන කෙනා. මේ මොන ක්‍රමයෙන් ගියත් සමතයක් භාවනා කරලා ධානයක් වඩලා විදර්ශනා වැඩුවත් ඍජුවම විදර්ශනා වැඩුවත් විදර්ශනා වඩන වෙලාවේ තියෙන සමාධිය අනිවාර්යෙන් ෂණික සමාධියක්. ඒකට උපචාර සමාධි, අර්පණා සමාධි කියලා කියන්නේ නැහැ. සමතයානිකයා ධානයෙන් නැගිටලා විදර්ශනා කළත්
ඒ සංස්කාර අරමුණු කරන විට තියෙන සමාධිය ෂණික සමාධියක්. මොකද හේතුව ඒක ෂණිකව තියෙන එකක්. උපචාරය කියලා කියන්නේ යම් කිසි අරමුණක අරමුණු පරාසයක හොඳට හිත සමාධිමත් වෙන අවස්ථාවක සමත භාවනා විතරයි හම්බ වෙන්නේ අපිට. ඒක සමත භාවනා හම්බ වෙන්නේ. ගොඩාක් උපචාරවල අරමුණ පටිභාග නිමිත්ත හැබැයි පටිභාග නිමිත්ත අරමුණු නොකරන උපචාර ටිකුත් අපිට අර කියපු ක්‍රම වලට හම්බ වෙනවා. හැබැයි හැම එකකෙම නීවරණ විස්කම්බනේ වීමක් සිද්ධ වෙනවා. ඒවා සමත භාවනා පදනම් කරගත්ත උපචාර සමාධි. ධානලාභියා මේකේ නැගී සිටලා භාවනා කළත් විදර්ශනාවට එනකොට රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා කියලා ඒ අරමුණ ඒ වෙලාවෙ තමයි ඒ වෙලාව කියන්නේ වර්තමාන අවස්ථාවෙම නෙවෙයි ඒ අරමුණ අරමුණු කරමින් තමයි අතීත අනාගත පච්චුප්පන්න ධර්මය විදර්ශනාවට ලක් කරන්නේ. එතකොට ඒ අරමුණ සම්බන්ධයෙන් තමයි සමාධිය ඇති වෙන්නේ. ඒක එක සමාධියක්. ඊටකට වේදනාව අරමුණු කරන් සමාධිය. සංඥාව අරමුණු කරන් සමාධිය. ත්‍රිලක්ෂණේ අරමුණු කරමින් තමයි මේ සමාධිය තියෙන්නේ. එතකොට ඒ සමාධි කැඩි කැඩි යන සමාධි ලෙස සලකනවා. එනස ක්ෂණික සමාධියව. ඒක ක්ෂණික සමාධි ලෙස. ඒ නිසා විදර්ශනාව ධර්මයේ දක්වලා තියෙනවා ක්ෂණික සමාධියෙන් තොරව විදර්ශනාවක් නැහැ. ඒක සමත යානිකියා වේවා විපස්සනා යානිකියා වේවා. ඉතින් ඒ නිසා මහසීසයාඩෝ ස්වාමීන් වහන්සේගේ විදර්ශනාව වේවා සමතයානික වශයෙන් වඩන විදර්ශනා වේවා මේ හැමදෙනාම විදර්ශනාවට බහිනකොට තියෙන්නේ ෂණික සමාධිය. ඒ ෂණික සමාධිය දියුණු වෙලා ගිහිල්ලා අවසානයේදී මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී ඒ ඇති වෙන මාර්ගඵල සිත්වල සමාධියට කියනවා අර්පණා සමාධිය කියලා. ඒක ලෝකෝත්තර අර්පණා සමාධිය. ෂණික සමාධියෙන් විදර්ශනා කළා ලෝකෝත්තර අර්පණා සමාධියට ප්‍රාප්ත වෙනවා. හැබැයි සමහර ආචාර්යවරු කියලා තියෙනවා මම ඒක තාම ත්‍රිපිටකයේ අපේ අටුවා ග්‍රන්ථාශ්‍රයෙන් දැකලා නැහැ. නමුත් වේරුකාණේ චන්දිමල නායක හාමුදුරුවෝ කියලා තියෙනවා මේ ෂණික සමාධියෙන් විදර්ශනා වඩාගෙන ලෝකෝත්තර අර්පණාවට යන කලින් ඒ ආසන්නේ බොහෝ දුරට සංඛාරුපෙක්ඛා ඥානය වෙන්නට පුළුවන්. ඒ ධර්ම ප්‍රභ ස්වාමීන් වහන්සේ සංඛාරුපෙක්ඛා ඥානය කියලා එතන හඳුන්වලා තියෙනවා. ඒ ආසන්නේ තියෙන විදර්ශනා ඥානයේ සමාධියට ලෝකෝත්තර අර්පණාවට ළඟ නිසා උපචාර සමාධියක් කියලා කියන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. හැබැයි ඒ සියලු සමාධි ෂණික සමාධි කියන එකට අපේ තේරවාදයේ කිසිදු වාදයක් නැහැ. ෂණික සමාධියේ වඩලා ඒක අවසාන වීතියේ තියෙන ෂණික සමාධියක්. පරිකාරම උපචාර අනුලෝම කියන සිත්තල තියෙන ෂණික සමාධිය. ගෝත්‍ර බෝහිත ෂණික සමාධියක් ලෙස ගන්නට පුළුවන්. නමුත් තමයි අරතුන තමයි ගන්න. ඊට පස්සේ මාර්ගඵල සිත්තල අර්පණා සමාධිය අපිට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඕක තමයි ඔය ෂණික සමාධිය කියන කතාව. ඉතින් ඒ නිසා හැබැයි දැන් ෂණික සමාධියේ වර්ග දෙකක් වෙනවා. කෙලින්ම සුද්ධ විපස්සනාවෙන් ෂණික සමාධියයි සමතයානිකියා ධානයෙන් බැහැලා වඩන කොට එන ෂණික සමාධිය. මේ ෂණික සමාධි දෙක පැහැදිලිවම දෙකක්. මේ දෙකේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. ධානයෙන් බැහැලා ධානයෙන් එළියට ඇවිල්ලා විදර්ශනා වඩන කොට ඇති වෙන්නේ ෂණික සමාධියක්. ඒක අතිශය ප්‍රභාස්වර, අතිශය පිරිසිදු සංස්කාර ධර්ම විතාම පැහැදිලි ෂණික සමාධිය. විදර්ශනා යಾನිකයා ආරම්භ කරනකොට ඇති වෙන ෂණික සමාධිය අපැහැදිලි ප්‍රකට නොවන ෂණික සමාධිය. හැබැයි විදර්ශනාව වඩාගෙන යනකොට මෙයාගේ ෂණික සමාධියත් ප්‍රබල වෙලා මෙයාට සංස්කාර ධර්මය හොඳට වැටහෙන්නට පටන් ගන්නවා. ඒක ප්‍රමාණවත් ක්ලේශ ප්‍රහාණයට. ඉතින් ඒ නිසා ওই විදිහට ওই ෂණික සමාධිය කියන එක එන්නේ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන්. හැබැයි සමතය වඩනකොටත් සමහර තැන්වල මුල් අවස්ථාවේදී ඒ පරිකර්ම කරනකොට ඇතිවෙන සමාධියට ෂණික සමාධිය කියලා විවහාර කරලා තියෙනවා. ධානයෙන් නැගිටිලා අභිඥාවට උත්සාහවත් වෙනකොටත් ඒ ඇතිවෙන ඒ පරිකර්මවලදී ඇතිවෙන සමාධියට ෂණික සමාධිය කියලා විවහාර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ওই විදිහට තමයි ඔබ ගැන මට විවරණයක් දෙන්න පුළුවන්.
හරි
මොකද ස්ටේට් තිරසන්න හොඳයි. අපි අද අවසන් කරනවා. අද මම හිතන්නේ පැය දෙකක කාලයක් ගත වුණා. දායකත්වයේ ලෙස අද දවසේ අධිචිත්ත සික්ඛා වැඩසටහනට දක්වන්නේ පූජ්‍ය පනාගොඩ වජිරජෝති ස්වාමින් වහන්සේගේ 1972 73 වර්ෂවල පේරාදෙණිය ඉංජිනේරු පිටියේ ඇතුළු වූ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ගිහි කල මිත්‍රයන් පිරිසක් විතින් සමයි මම හිතන්නේ ගොඩක් අවස්ථාවල මොවුන් මේ ධර්ම දේශනාව දායකත්වයේ ධර්මයෙන් සිදු කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ පුණ්‍යානුමෝදනාව තමයි සුජීවත්ව වෙසෙන පූජ්‍ය වජිරජෝති ස්වාමින් වහන්සේට ධර්මයේ සහ භාවනාව ඉගැන්වූ ස්වාමින් වහන්සේලාට සෙත් පැතීම. නවසීලන්තයේ පදිංචි වැල් පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේ, දහම් සෙවන අනුරාධපුරයේ පූජ්‍ය ගුණරතන ස්වාමින් වහන්සේ, මීත්‍රිගර නිස්සරණ වනයේ උඩු පූජ්‍ය උඩු ඉරියගම
උඩු ඊරියගම දමජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔස්ට්‍රේලියාවේ රිපල් බ්‍රූක් භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය වැගොඩපොළ විමල ඥාන ස්වාමීන් වහන්සේ, අවුරුදු 5ක් පමණ කාලයක් ධර්මය දිනපතාම ධර්මයේ ඉගැන්වූ, පින් කටයුතු වලට මඟ පෙන්වූ, උපදෙස් දුන් කහගොල්ල ආරණ්‍යයේ දියතලාවේ පූජ්‍ය අපේ කැටවල සුමන ධම්ම ස්වාමීන් වහන්සේ, ඊට පස්සේ මේ සියලු දෙනා වහන්සේලා දැනට Zoom YouTube ආදීන් ධර්මයේ කියා දෙන සියලු ස්වාමීන් වහන්සේලාට, ධර්මයේ දේශනා කරන සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි සිද්ධ කරන්නේ. දින සියලු ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම දානමය කුසලය ආශිර්වාදයක් වේවා. තමන් වහන්සේලාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියලා අපි හැම දිනම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම පූජ්‍ය වජිරජෝති ස්වාමීන් වහන්සේටත් සියලු ගුණධර්ම පූර්ණේ කරගන්නට මේ කුසලය උපනිශ්‍රයක් උපකාරයක් වේවා. දායකත්වයේ දරු හැම දිනාටමත් මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවනම වේවා. විශේෂයෙන් මේ කටයුතු සංවිධානය කරන අපේ දිරු දිසානායක මැතිනියටත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන අපේ නිකේෂ් දරුවා, ප්‍රසාද් දරුවා ඇතුළු හැම දෙනාටමත් යහපතක්ම සිද්ධ වේවා. ධර්මශ්‍රවණය කර හැම සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය ඥාති වර්ගයාත්, දායකත්වයේ දරුවෝ හැම දෙනාගේම ඥාති වර්ගයාත් පින් අනුමෝදන් වීමෙන් සුවපත් භාවයට පත් වේවා. ආත්මාරක්ෂක ලෝකපාලක සෙනසුනට අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ්‍ය මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුදු ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද නිවනින්ම සැනසෙත්වා සියලු සත්වයන්ට යහපත සිද්ධ වේවා. අවසානයේ හැම සියලු දෙනාටම මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං, චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං, චිරං රක්කන්තු ත්වං සදායිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය, ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු.